திருவான் சரணாயி.
திருவான் சரண சுவாமின்னா சார், கோமதி சுவாமின்னா சார்,
வந்துட்டு என்ன வேட்டிக்க திருவான் சரணாயி.
திருவான் சரணாய் சாது.
ரெக்கார்டிங் இன் ப்ராக்ரஸ்.
சாது. கௌரவனீய லுக்கு சுவாமின்னான்சே சா கௌரவனீய தம்மகுசல சுவாமின்னான்சேகின் அவசராய் அப்படி அதர் அஸ்வசிட்டின்னே சத்திபத்தா பிரார்த்தின யோகாவச்சிரன்கிய கமட்டான் கெட்டலு வரட்டு அவவாதல பாகனீம சா தர்ம தேசனா வெடசராண்டாய் சுப்ரது பரதி முலின்மை தாகின தீர்ணே கமட்டான் பிரஷ்ன சாக்சாவாய் கௌரவனீய அதி பூஜ்ய லுக்கு சுவாமின்னான்சேகே தெப்பா நமது மம ஆராதனா கர்மா கமட்டான் கெட்டலு வட்ட அவவாதல பார்த்தினமே. சாது சாது சாது. இந்திரா ප්‍රශ්න දෙකක් තියෙනව නේද?
ප්‍රශ්න තුනක් තියෙනවා උදේ.
හොඳ ඉදිරිපත් කරන්න පුළුවන් ඉන්ද්‍ර.
හොඳයි. අවසරයි ස්වාමින් වහන්ස ප්‍රශ්න ඉදිරි කිරීමට. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස පළවෙනි එක පරයන්ක භාවනාවේ අත්දැකීම් ආශ්වාසයේ ගොරෝසුවද නහයට දැනෙන සීතල ගතියද ආශ්වාසය කරන විට පපුවේ හිර ගතිය ආදී පුද්ගලික ලක්ෂණ වැටහෙන අතර තාස්වාසය මට වැටහෙන්නේ හිර වූ හුස්ම නිදහස් වන විට දැනෙන පහසුවක් සමගිනි. මෙසේ මෙනෙහි කරමින් සතිය පිහිටුවමින් භාවනාව කරන අතර පැමිණෙන සිතුවිලි ශබ්ද හඳුනා ගනී. ඒවා ලොකු බාධාවක් නොවි ගලාගෙන යයි. ඒත් සමහර වෙලාවට සිතිවිලි ප්‍රපංචවන අවස්ථාද පවතී. මෙසේ යම් කාලයක් ගත කරන විට ආශ්වාසයේ නාසයේ ආශ්‍රිත ලක්ෂණ පහව යන අතර ආශ්වාසය සහ ප්‍රාශ්වාසය දැනෙන්නේ පපුවේ හිරවෙන සහ සැහැල්ලුවන ලක්ෂණය හරහා පමණි. මෙසේ නාසයේ දැනීම් පහව යනවත් සමගම සිතිවිලි වල බලපෑම සහ බාධා කිරීම වේගවත් වන අතර සිතිවිලි පසුබිමෙහි ආනාපානය වරින් වර දිස්වේ. මේ අවස්ථාවේදී දෙයත් සහ කයේ යම් බර ස්වභාවයක් දැනේ. ගෞරවයෙන් උපදෙස් පතමි. දෙවෙනි කොටස තවද මාහට පවතින තවත් ලක්ෂණයක් වන්නේ භාවනා කරන විටදී හෝ නොකරන විටදී මාහට එන සියලු සංඥා මට මැවීමක් සටහනක් අඩුතරමින් ඒ එන සංඥාවේ සිංහල අකුරු ටික හෝ මැවි පෙනීමක් සිදුවීමයි. උදාහරණයක් වශයෙන් ආශ්වාසයේ සීතල ගොරෝසුවට යම් සටහනක් ලෙසද වෙනත් කවර බාහිර පුද්ගලයෙක් හෝ වෙනත් දේක සංඥාවක් පැමිණියහොත් එහි රූපය මැවීමක් නිරායාසයෙන් සිදුවේ. මෙය සත්‍ය වැඩිවීම වැඩිවීමට බාධාවක් නොවන අතර ප්‍රපංචයක් ඔස්සේ හිත ඇදී යාමට උපකාර වේ. මෙලෙස සංඥා රූපයන් ආකාරයෙන් මැවී පෙනීම ප්‍රපංචයන් සඳහා යොමු කරවන බැවින් එසේ රූප ආකාරයට මැවී පෙනීම අඩු කරගත යුතුද යන්නත් ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්ස.
ඔව්, ප්‍රපංච සංඥා සංකා සමුදාචරන්ති කිව්වොත් ප්‍රපංච තමයි සංඥා සමුදා මූල් කරගෙන යන්නේ. ඔව්ව දැක්කට නොදැක්ක වගේ ඉන්න එක විතරයි අපිට තියෙන උත්තරේ. ඒවා එන එක තමන් ඉතින් ඒකට ආරූඪ කරන දේවල්. ඒක ඒ ගණන් ගන්න තු ඉන්න. ඒ වගේම ඊට කලින් කියපේවයිදී ওই යන ක්‍රමය හොඳයි. ඕක මොයිට වැඩි වැඩි වේලාවක් කරන්න පුළුවන් නම් ඕකෙන් අර හිතට එන බලපෑම කියන්නේ නරක එකක් නෙවෙයි වැඩි වෙනවා. ඒ නිසා ওই ක්‍රමයේ හරි මම මේට වැඩි සද්ධාවෙන් නිතිපතා ගෞරවයෙන් කරනවා කියන අදහසින් ඉදිරියට යන්න කියලා කියන්න පුළුවන්.
දෙවනි කමඨාන් වාර්තාව තෙරුවන් සරණයි. තථාගතයන් වහන්සේගේ සත්‍ය වූ ධර්මය මා හා මමද ගමන් කරමි යන අදිෂ්ඨානයෙන් යුතුව පැය එකහමාරක් අතර කාලයක් භාවනාව කළෙමි. වර්තමාන මොහොතට සිත පිහිටුවා සක්මන් කළෙමි. වාර එකක් දෙකක් හැරුණුකොට සිත පිට ගියේ නැත. ඒ ගියද සිත පිට ගියා කියන්න හැඟුණ නිසා නැවතත් අරමුණටම පාදයටම අරමුණු විය. දිගින් දිගටම මෙම ක්‍රියාවලියේ යෙදුනේමි. ඉබේම සිදුවන ඇස්පිල්ලමක් පවා දැන් හොඳින් දැනේ. වර්තමාන මොහොතේ සිටියදීම ශරීරයේ සිදුවන සියලු විපර්යාසයන් දෙස සතිමත්ව බලා සිටියෙමි. ශරීරයේ පුදුම සැහැල්ලුවක් දැනේ. මෙසේ විනාඩි 40ක් පමණ සිටින්නට ඇත. සක්මන් කළා ඇති යන චේතනාව ආනිසා පරයන්කය සඳහා වාඩි උනේමි. සක්මනේදී ශරීරයේ බර වම දකුණ යන පාදයට යෙදෙන හැටි, පරයන්කේදී ශරීරයේ බර පසුපසට තදවි ඇති බව සතිමත්ව දැනුනි. සතිමත් සක්මනක් කළ නිසාවෙන් ආශ්වාසය ප්‍රාශ්වාසය මුල සිටම සැහැල්ලුවක් දැනුනි. එය අරමුණු කරගෙන වර්තමානයේම සිටින විට සීතල, උණුසුම, තදගති, ලිහිල් ගති, චංචල වීම හොඳින් අවබෝධ විය. මේ සියල්ල ඇති වී නැති වී යන හැටි සතිමත්ව නිරීක්ෂණය කළෙමි. ආශ්වාස ප්‍රාශ්වාසයේද කෙමෙන් නොදැනී ගියේය. පුදුම ආශ්වාදයක් ඇති විය. හිතේ එකලස් භාවය හොඳින් වැටහි. මේ හිඳ ගැනීම, හිට ගැනීම දිහා බලා සිටින විට එහි කෙරෙන්නා වූ වැඩපිළිවෙලක් ඇති බව තේරුම් ගියේය. මේ සියල්ල වර්තමාන මොහොතේ සිටියදීම සිදුවන්නා වූ සිදුවීම් බව වැටහෙන්නට පටන් ගෙනුනි. සිතේ එකලස් භාවයක් ඇතිවන සැටින් කය ඉතා සැහැල්ලුවකට පත්වන බව දැනේ. මීට අමතරව දවසේ එදිනෙදා කටයුතු වැඩි කොටසක් මාතින් සිදුවන අතර එයද සතියෙන් කිරීමට පුරුදු උනේමි. එම නිසා සමහර අමතක වීම වලදී සතිය සෙවණැල් ලක්ෂයේ එය මතක් කර දෙයි. එහිදී මට ඇතිවන්නේ නිරාමිස ප්‍රීතියකි. වෙනදාට වැඩ කළ පසු දැනෙන මහන්සි දෙහෙට්ටු දැන් දැනෙන්නේ නැති තරම්ය. දවස පුරා ප්‍රබෝධයක් දැනේ. අල්ල බදා ගැනීම වල නිසරු බවත් ප්‍රිය අප්‍රිය භාවය හොඳින් අවබෝධ වේ. රාග ద్వේෂ පහළවන විට එය හොඳින් වැටහි. මම දැන් හොඳින් වටහාගත් දෙයක් ඇත. මේ පමණ කලක් දුකක් කියා අල්ලාගෙන ඇත්තේ නොදැනීම තුලින් ඇති වූ කෙලෙස් ගති බව අවබෝධ වේ. පින්වත් ස්වාමීන් වහන්ස, මෙවැනි ආශ්චර්යමත් සිදුවීම් පෙළක් මාහට වැටහුණේ ඔබ වහන්සේගේ නිසි මඟ පෙන්වීම අනුව ක්‍රියා කළ නිසාය. මෙම මහත්ඵල කුසලයේ ආනුභාවයෙන් ඔබ වහන්සේට ජාති ජරා ව්‍යාධි මරණයක් නැති අමා මහ නිවන් සුව පිණිසම අනුමෝදන් කරමි. එපමණයි ස්වාමීන් වහන්ස. සාදු.
මේ වගේ වාර්තා කරුවාම පහුවෙන්ද භාවනා පටන් ගන්න නෙමෙයි එතනදී. ඉතින් ඒක නිසා මේ වාර්තාකරණය එන්නේ හොඳ මේරීමක් ආපු වෙලාවක. ඒ නිසා හොඳට බලන්න වෙච්ච දේ හරියට කියන්න පුළුවන් එන්නේ හිතේ කෙලෙස් නැති වෙච්ච වෙලාවට විතරයි. ඒ වෙලාවට ඊගාදශේ භාවනාවට පාදම සකස් කරලා දෙනවා කමඨාන් සුද්ධ කිරීම. සුද්ධ වෙන්න ඕනේ නැහැ කමඨාන්. ඉදිරිපත් කර පමණින්ම අපිට අර අවශ්‍ය උත්ප්‍රේරණය, උද්දීපනය ලැබෙනවා. ඒක කැටලිටික් ඉෆෙක්ට් එකක් තියෙන්නේ. ඉතින් Taman තුලමයි මේ සියලු ශක්තියන් තියෙන්නේ. ඒ නිසා හොඳ පැත්ත විතරක් බලන්න පුරුදු වෙන්න ජීවිතේ. එතකොට මෙතන තමයි යන්නේ. හොඳයි. ජය වේවා කියලා ප්‍රාර්ථනා.
තුන්වෙනි වාර්තාව ස්වාමින් වහන්සේ අතින් ලියපු වාර්තාවක්. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස, පර්යංක භාවනා අධ්‍යක්ීම. පහසුව ඉඳගෙන කය දෙස අවදි මනසකින් බලා සිටියෙමි. තොරතුරු මාධ්‍යෙන් ඔසේ ඇසූ කියවූ දේවල් නිසා බහුලව සිතුවිලි ගලා ඒමත්, ඒවා නිසා සිතේ ද්වේෂය ආදී සිතුවිලි මතුවීමත් දැකගත හැකි විය. සති කීපයක සිට භාවනාවට ඉඳගත් විට සිදුවන මේ තත්ත්වය දෙස දුරස්තව බලා සිටීමට හැකියාව ලැබී ඇත. ඒවා මතුවෙමින් පැවතී නැතිවෙමින් යන ආකාරය ද දකිමින් ප්‍රවෘත්ති බැලීමෙන් වැළකීමට සිතා ගන්න ආකාරයන්ද ආදි වශයෙන් මේ තත්ත්වය විනාඩි 10ක් පමණ පවතී. පසුව සියල්ල දෙස උපේක්ෂා වෙමින් යම් නිහඬ බවකට සිතපත් වේ. සිතුවිලි ගතට දැනෙන උණුසුම, සිසිලස, පරිසරයෙන් ඇසෙන කුරුල්ලන්ගේ හඬ ආදී සියල්ලම මැද සිත නිහඬ බව අත්දකි. මෙලෙස විනාඩි 45ක පමණ කාලයක් පරයන්කේ ගත කෙලිමි. ස්වාමීන් වහන්සේගේ යම් උපදේශයක් ලැබේ නම් ඉතා අගය කොට සලකමි. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්ස.
ඔව්, මේකෙත් සිද්ධ වෙච්ච දේ නොවලහා ඉදිරිපත් කිරීමේ ප්‍රයත්නේ හොඳට පේන්න තියෙනවා. භාවනාවේ උනන්දුවත් හොඳට පේන්න තියෙනවා. ඉතින් මේක ටික කාලයක් පවත්වන එක තමයි කරන්න ඕනේ. පවත්වනකොට ඔගේ තව තව ටියුන් ෆයින් ටියුන් වෙන්න තියෙනවා. ඒවා වෙන්න තියෙන ඉතින් it's a matter of time. කාලයෙන්ම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා තමන් කරන දේ එහෙම තමයි හරි කියලා හිතාගෙන ඉදිරියට යන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.
ලිඛිත ප්‍රශ්නේ පෙමනයි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
වාචික ප්‍රශ්න කෙනෙක්ට තියෙනවා නම් මේ වෙලාවේ ඉදිරිපත් වෙන්න පුළුවන්. අපිට සුළු වෙලාවක් තව ඉතුරු වෙලා තියෙනවා. මානෙට පුළුවන් ඉදිරිපත් කරන්න ප්‍රශ්නේ.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස.
කියන්න.
මේ මගේ සක්මන් භාවන දෙකීමයි. මම භාවනාව කරන්නේ ටයිර් පොළවේ කෙරවල මට හිටගත්තාම මට දැනෙනවා මම කකුල් මේ පාදයකට මට දැනෙනවා බොළුවේ ගතිත් එක්කම මගේ කකුල් දෙකේ දැනෙනවා කැඟිලිවල නලියන යටිපතුලේ නලියන ගතිය හිතගත්ත කයට සිත යොමු කළ මොහොතෙම එවිලි සක්මන ආරම්භ කරලා ස්වල්ප වෙලාවක් යනකොට ස්වාමින් වහන්සේ මට දැනෙනවා පාද දෙකේ සිට පොඩි හිරිවැටීමක් දැනුණා. ඒ දැනීමත් එක්කම මම පාදයටමයි සිත යොමු කළේ. වටින් පිටින් කොච්චර සද්දාවත් මටේ ශබ්ද වලින් කිසිම බාධාවක් වුණේ නෑ. මම පාදයටම සිත යොමු කළා, සක්මන සිදු කළා. ක්‍රමක්‍රමයෙන් ඇවිදීම කාලය පැය භාගයක් විතර වගේ යනකොට මට දැනුණා මුළු හිස දක්වාම මේ හිරිවැටීම් ගතිය ඇති වුණා. පැයක විතර පමණ කාලයක මම සක්මන සිද්ධ කළා. ඒ කාලය ඇතුළත අන්තිම පැය කාලේ වගේ ස්වාමීන් වහන්සේ මට දැනුණා කකුල් පාද දෙක තියෙනවා මිසක පාද දෙකක් ඇති බවක් දැනුනේ නැහැ. ශරීරයත් හිරිවැටි ඇති මිස ශරීරයක් කියලා දැනුනේ නැහැ. උහුවේ ඇවිද්ද මට හරි පහසුවක් දැනුණා. හිතර සැහැල්ලුවක් දැනුණා. මුළු භාවනා කාලයේම ඉතා පහසුවෙන් ගත වුණා. පරයන්ක මේ මගේ පරයන්ක භාවනාව දෙකීම පරයන්ක භාවනාවට වාඩි වෙලා ඉතයි මනින්ම මට හුස්ම රැල්ල නොදැනී ගියා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ කයට සිත යොමු වුණා. ඉතාම නිශ්චල කයක් මම දැක්කා. නිශ්චලව තියෙන කය දිහා මම හොඳින් බලන් හිටියා. තැනින් තැන මට දැනුණා විනාඩි 15ක් විතර ගියා වගේ මට දැනුනේ. එතකොට තැනින් තැන නිකන් රේඛාවක් වගේ කයේ සීමාවල් වගේ තැන්වල මට දැනුණ යන්තම් හිරිවැටීම් ඉතාම සියුම් හිරිවැටීම් ගති දැනුණා. මේ හිරිවැටීම් ගති තැනින් තැන දැනුණා. අර කයයි කියන කයයි කියලා හඳුනාගෙන තිබුණු කය මට මේකයි කියලා හඳුරු ගන්න බැරි තරමට දැනුණා. තැනින් තැන ඉතාම සියුම් හිරිවැටීම් පමණයි දැනුනේ. පැයක ආසන්න කාලයක් ගත වුණා. ස්වාමින් වහන්සේ භාවනාවේ ඉදිරි දියුණුව සඳහා වහන්සේගෙන් උපදේශයක් ලැබුණා.
ඔය හොඳට සතිය පිහිටියොත් ඔයිටත් වැඩිය කයේ තියෙන සියුම් දේවල් සෑල්ලු ගතිය විතරක් නෙවෙයි හැම දෙෙම වඩා සියුම් දේවල් ගුරුසු තැන ඉඳලා පල්ලෙහාට එන්න පටන් අර ගන්නවා. ඒක හරි පුදුමයි. මෙතෙක් කල් මේක නොදැක්කේක. වරක් දැක්කට පස්සේ ඒක ආයෙ නොදෙණී යන්න පුළුවන්. ඒ වුණාට මේ ඒක ආයෙත් අලුත් කඩියා කරගන්න ලේසි. ඒ නිසා කොයි වෙලාවකරි හිත හොඳට පිසිතු වුණාම පුළුවන් තරම් සියුම් දේවල් වලට යන්න ආරින්න. ඒක තමයි අපේ නිවහන. හැබැයි නිවහන සෙකන් නේචර් එක කරගත්තොත් ගුරුසු වෙලාවට පවා ඒක නැති වෙන්නේ නැති බව තේරුම් ගන්න පුළුවන්. ඒ විදිහට අනුග්‍රහ කරන්න ඕනේ. ඇතුලේ අපි තියෙන ඒ සියුම් සංවේදී භාවය, මේ කියන්නේ ඉන්ද්‍රයන්ගේ ප්‍රණීත භාවය කියලා. අන්නේ ප්‍රණීත භාවයේ දිනු තුණු කරන්න ඔය පොට ග්‍රීන් ලයිට් එක ඇවිල්ලා තියෙන. ටිකට් එක කරගෙන යන්න කියලා කියන්න පුළුවන්.
එහෙමයි සුභා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බොහෝ පිං තෙරුවන් සරණයි.
සරණයි තෙරුවන්.
ස්වාමීන් වහන්සේ මේ මට මේ දැන් මැසේජ් එකක් ආවා. ඊමගසින් එකට ලියපු පොයම් එකක් ඒක මට කියවන්න කියලා. ඔව්. තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඒක ලියපු එකනක් මෙතන ඉන්නවා මට පේනවා යාම. ඔව්. කියවන්න පුළුවන් සාමිනාසේ කියවට කමක් නැද්ද?
ආ හොඳයි.
අංකල් මට කියවන්න පුළුවන් ඕන්න.
ආ කියවන්න දු.
අයන දන් ඇඩ්වාන්ස් සරණයි ලොකු සාමිනාන්සේ.
ඇඩ්වාන්ස් සරණයි.
ලොකු සාමිනාන්සේ මම මේක මේ රාධිකා අන්ටිට ෆෝවර්ඩ් කරා මේ e-magazine එකට ලියපු form එකක්. I let the Buddha walk. One long day afternoon, I went for a walk for peace, a walk for harmony. There were no direction can be seen, no path could be found. There were gravel and stones on one side, dirt and mud on the other side. Oh, how could I walk ahead? I turned back. There were thorns and thistles. I wanted to give up. Then the Buddha appeared. Let me walk for you. I let the Buddha walk. Then I walked. Then there was a walk. There was no Buddha. There was no I. There was only a walk. Then the walk walked and walked.
ඒකට මේ රාජගත්තිය එකක් කියලා තිබුණා සක්මනට පාන යුගල නැවුණා මොකද්ද වුණොම කියලා සින්දුවක් ඒක සිංහලෙන් තිබුණේ ওই දෙකම දාමු දෙකම කියන්නේ අරකණන් එයා වැඩ කරගෙන යනවා සින්දුවකට දැන් මම මේ උත්සාහ කරමින් ඉන්නේ මේ වෙලාවේ ඇත්තටම අපේ Pearl Bay Radio එක වැඩ කරනවා ඒක මට අල්ල ගන්න බැරි වුණා දැන් හත වෙනකන් අද රංජන් එක්ක තිබුණේ ඩිස්කෂන් එක ඉතින් ඒකට දැන් අපිට විනාඩි 60ක් හම්බෙලා තියෙනවා අපිට ඒකේ දාන්න දේවල් නැහැ ඉතින් අපි කරන්නේ question and answer එකක් ඔයගේ interview එකක් මගේ SLBC radio දානවා ඒ වගේම අපිට ඕනේ ඔය වගේ වා සින්දු විදියට හදලා තියෙනවා නම් අපිට මේ දැන් පැයක ගුවන් කාලයක් ලැබිලා තියෙනවා ඉතින් ඒ නිසා සින්දු ලියන්න පුළුවන් අයට අපි පුළුවන් තරම් ආරාධනා කරනවා ඔය ඉතින් ඉස්සලා අපිට විනිපෙග් ගොලිමුත් හම්බුණා සින්දු වගේක් ලියලියා හරි ගස්සලා පුළුවන් නම් අපිට එවන්න දැන්ට අපි හයක් විතර දැනට බ්‍රෝඩ්කාස්ට් එකේ තියෙනවා අපි ළඟ ඇත්තටම ඊට වැඩි ප්‍රමාණයක් තියෙනවා මං හේමන්තට බලපෑම් කරා තියෙන ටික ඔක්කොම අපි ක්වොලිටි කරලා දාමු කියලා ඒ නිසා මෙව්වත් පුළුවන් තරම් බලන්න අපිට ජාතික මට්ටමට ගන්න පුළුවන් වෙන විදිහට මියුසික් දාලා ගායනා කරන්න වගේ කරන්න හදන්න පුළුවන් නම් අපිට පැටි මේට වැඩි ලොකු ඔඩියන්ස් එකක් ලොකු ප්‍රේක්ෂක ජනතාවක් ගන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. මේක නරක නැහැ. හොඳට කරගෙන යන්න පුළුවන්. Thanks. Good.
මසන්නාස.
දෙරුවන් සරණයි.
ඔසුළු වෙලාවක් තියෙනවා ප්‍රශ්නයක් දෙකක් අපිට ගන්න පුළුවන්. එමුණ ප්‍රශ්න නැති වගේ තව ස්වාමීන් වහන්සේ අද.
හොඳයි.
නිරෝෂද ඉන්ද්‍රද ස්වාමීන් වහන්සේ වන්දනා කරන්න අද.
ඉන්ද්‍ර මහත්මිට මම ආරාධනා කරන ස්වාමීන් වහන්සේ වන්දනා කිරීමට අවසරයි ස්වාමීන් වහන්සේ.
අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කිරීමට.
හොඳයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාම් බන්තේ.
සුවපත්විතා.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයං දාතබ්බං.
අනුමෝදී තබ්බං.
සාදු
සාදු අනුමෝදාමි.
ඕකාස ద్వාරත්‍රයේන කතං සබ්බං අච්චයං
කමතිබන්ති කමාමි කමිතබ්බං
ඕකාස
කමාමි බන්ති
සුවපත් වේවා
ဒုတိယං
ඕකාස වන්දාමි බන්ති
සුවපත් වෙත්වා සුවපත් වෙත්වා
තතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුවපත් වෙත්වා අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු
සාදු සාදු සාදු
ඒක අර ద్వාරත්‍රයේන නෙවෙයි ద్వාරත්‍යයේ නෑ ඒක හැම වෙලාවෙම සංස්කෘත කරන්න හදනවා ඒක පාලි වචනයක් ద్వාරත්‍යයේන කතං සබ්බං අච්ඡං කමත මේ බන්ති
එමයි ස්වාමීන් වහන්ස.
හොඳයි.
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුලබේන මයාලද්දං පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරණං ආගතං පටිපාටියා සද්දා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමා මහ සාදු
සාදු සුපත්විත්වා සුපත්විත්වා හොඳයි අපි එහෙනම් මෙහෙන් සමු ගන්නවා සිළු දෙනාටම තෙරුවන් සරණයි. ඉස්සරහට මේ නිරෝෂ් Pearl Bay Radio එකට දාන්න බලනවා නිවුස් රීල් එකක් සුමානකృత සැරයක් එන්ෂා ඔයගොල්ලන්ට තියෙන ඉන්ටර්නැෂනල් නිවුස් තියෙනවනම් පොඩි සටහනක් දාලා එවන්න අපි හැඩ ගස්වගෙන යනකොට ඕගොල්ලොත් එක්ක ඩිස්කස් කරලා යන්න ඈ අපි තාම ප්‍රෝග්‍රෑම් කරගෙන යන්නේ. තෙරුවන්
සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන්
වහන්සේ. සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා අද දවසේ ධම්මදේශනයේ පවත්වන ලෙස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. උස්සාදනංච ජඤ්ඤා අපසාදනංච ජඤ්ඤා උස්සාදනංච ඤත්වා අපසාදනංච ඤත්වා නේ උස්සාදෙයන අපසාදෙය ධම්මේව දේසෙයාති.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්සේ මෙහෙණින් වහන්සේ මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි කෙනෙක් දිහා බැලුවාම වටපිටාව දිහා බැලුවාම මේ ලෝකේ ඉන්න මිනිස්සු දිහා බැලුවාම සමහර විට අපිට විනාඩි 5ක් 10ක් ඇතුළත මේ බලන දකින කෙනාගේ මේ අපි අවට ගැවසෙන කෙනාගේ වැරදි අඩුපාඩු මරගානක් හොයාගන්න පුළුවන් වෙයි. මේ දන්න කෙනෙකුත් නෙමෙයි මේ විනාඩි කීපයයි දැක්කේ. නමුත් අපිට සමහර වෙලාවට ලිස්ට් එකක් කියන්න පුළුවන් තරමට වැරදි අඩුපාඩු දකින්න ලැබෙනවා. ඉතින් ඒ වගේ වැරදි අඩුපාඩු සමහර විට ඒ මනුස්සයාටවත් ජීවිත කාලේ පුරාවට හොයාගන්න බැරි ඒවා අපිට අර සුළු මොහොතේ පෙනෙන්න ඉඩ තියෙනවා. ඉතින් මෙහෙම අදහසක් ගත්තට මොකද, ඇත්තටම මේ තැනැත්තගේ චරිත ස්වභාවය කොහොමද, ඇත්තටම මේ තැනැත්ත කටයුතු කරන්නේ කොහොමද කියන එක අපි හරියට දන්නේ නැහැ. අපිට අර උඩින් පල්ලෙන් බලලා යම් කිසි හැඟීමක් පහළ වෙලා එනවා, යම් කිසි අදහසක් පහළ වෙලා එනවා. එතකොට අපි හොඳ නරක කියලා බෙදලා වෙන් කරන්න හැදුවට ඒක එච්චර සාර්ථක නැහැ. මොකද අපිට එහෙම උඩින් බලලා කෙනෙක් පිළිබඳ අදහසක් කියන්න බෑ. දැන් ශික්ෂාපදයකුණත් අන්න බොහොම වැදගත් කොටසක් තියෙනවා. මොකද්ද? අර කරන ක්‍රියාවට වැඩිය මොන අදහසින්ද මේක කරන්නේ, මොන විදිය හිතවිල්ලක් පෙර දැඩි කරගෙනද මේක කරන්නේ කියන විමසීම අවශ්‍ය වෙනවා. ඒක මත පදනම් වෙලා තමයි එතකොට මේ කරන වැඩේ අදහස තීරණය වෙන්නේ. එතකොට එක්තරා විදිහක අපිට පෙනුනට දෙයක් මේ විදියට කරනවා, දෙයක් මේ විදියට කියනවා, ඒ කරන්නේ මොන අදහසින්ද, කියන්නේ මොන අදහසින්ද කියන දේ මත ඒකේ හරි වැරද්දක් අන්න නිර්ණය වෙනවා. ඉතින් ওই විදිහේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපිට බාහිර දිහා බැලුවට, බාහිරේ පුද්ගලයෝ අපි මනින්න කිරන්න ගියාට ගොඩක් දුරට අන්න ඒක එච්චර සාර්ථක මිම්මක් නෙමෙයි, ඒක එච්චර සාර්ථක උත්සාහයක් නෙමෙයි. ඒ වගේම අර පිටින් පෙනෙන ආකාරයෙන් නිර්ණය කරන්න හැකියාවක් නැහැ, ඒ විදිහේ අදහස් දක්වන්න හැකියාවක් නැහැ. ඒ එක්තරා විදිහක අපි දිහා බැලුවොත් මිසක් වෙන කෙනෙක් දිහා බලන්න තියෙන ඉඩ හරිම අඩුයි. ඒ විදිහේ නිර්ණයකට එළඹෙන තියෙන අවස්ථාව හරිම අඩුයි. ඉතින් ඒ වගේ දෙකදී අන්න සඳහන් කරනවා, මොකද්ද මේ මහාන බමුණෝ තමයි මේ ලෝකේ පාපීන් හදලා තියෙන්නේ කියලා. මොකද්ද මේ කියන්නේ? අන්න මහාන බමුණෝ තමයි මේ ලෝකෙට යම් කිසි හරි වැරද්දක් පිළිබඳ අදහසක් ගෙනහැර දක්වන්නේ. එතකොට ඒක මත පදනම් වෙලා කෙනෙක් ඔන්න මෙයා පාපියෙක්, මෙයාට ගල් ගහන්න ඕනේ, මෙයා සුද්ධවන්තයෙක්, මෙයාට අපි පූජා කරන්න ඕනේ කියලා ඔන්න ඒ විදිහේ අදහසක් අරගන්නවා. ඉතින් කියනවා පාපීන් හදලා තියෙන්නේ මේ මහාන බමුණෝ තමයි, මේ ලෝකෙට පාපීන් බිහි කරලා තියෙන්නේ ඒගොල්ලෝ තමයි කියලා. ඉතින් ඒ විදිහේ පැති කිහිපයක් තියෙනවා. එතකොට අර කතාවේ කියනා වගේ මොකද්ද, ඒ වගේ දෙයක් නොකරපු කෙනෙක් තමයි පළවෙනි ගල ගහන්න ඕනේ, ඊට පස්සේ අනිත් කට්ටියට සම්බන්ධ වෙන්න පුළුවන්, අනිත් කට්ටියට ඒක සඳහා එකතු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ පැති කිහිපයක් ඉදිරිපත් වෙන කොටසක් තමයි අපේ සූත්‍ර දේශනාවට ඊළඟට ගැළපිලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එක පැත්තකින් මහාන බමුණෝ පහළ වෙලා මේක හරි වැරැද්ද පෙන්විය යුතුයි. ඒ පෙන්වන මතවාද මත පදනම් වෙලා, ඒ කියන කතාව මත පදනම් වෙලා කොහොමද අපි කෙනෙක්ව මනින්නේ නැතුව ඉන්නේ, කෙනෙක්ව කිරන්නේ නැතුව ඉන්නේ කියන ප්‍රශ්නයක් ඊළඟට ඉදිරිපත් වෙනවා. ඉතින් ඔන්න ඔය දෙක අතර සමබරතාවයක් හදන්න දරන උත්සාහයක් වගේ තමයි මට හිතුනේ මේ ඊළඟ කොටස. එතකොට බුදුරජාණන් වහන්සේ අන්න යම් කිසි කෙලෙස් අඩු, කෙලෙස් බර නැති නිවීමක් සඳහා, විවේකයක් සඳහා අවශ්‍ය කරුණු ගෙනහැර දක්වනවා. එතකොට මෙච්චර කල් ආපු කරුණු කිහිපේ මතක් කරගත්තොත් අන්න අර යම් කිසි අන්ත දෙකක් පෙන්නලා ඒ අන්ත දෙකෙන් මිදිලා මැදට එනවා, ඒ මැද ප්‍රතිපදාවකට බැස ගන්නවා, මධ්‍යම ප්‍රතිපදාවකට බහිනවා කියලා යම් කිසි ගෙනහැර අදහසක් ගෙනහැර දැක්වුවා. එතකොට ඒ කරුණු දෙකට ගැළපෙන තුන්වෙනි කරුණක් තමයි ඊළඟට ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේ විදිහට මැදට බැසගෙන මැද ඔස්සේ ගමන් කරන්න උත්සාහ ගන්න කෙනෙක්ට එක්තරා විදිහක ඉදිරිපත් වෙන බාධාවක් වගේ. මොකද්ද? බාහිරේ වැරදි පේන්න ගන්නවා. බාහිරේ වැරදි පේන්න ගන්නවා. බාහිර කට්ටිය එකකේවා කරන විදිය හරි වැරද්ද නිර්ණය කරන්න ගන්නවා. ඒගොල්ලන්ට උගන්වන්න උත්සාහයක් දරනවා. චොන්න හොම දෙයක් තියෙනවා. එතකොට අපිට දකින්න පුළුවන් අන සීලයට බැසගත්ත කෙනෙක්ට සීලේ කරන්න උත්සාහ දරන කෙනෙක්ට ඔන්න පේන ගන්නවා පව්කාරයෝ. තමනුත් මේ යන්තම් බැසගත්තා, තමනුත් මේ යන්තම් පටන් ගත්තා විතරයි, නමුත් ඔන්න වටපිටාවේ පව්කාරයෝ පේන ගන්නවා. ඊළඟට අපි හිතමු සිහිය පුරුදු කරන්න ගියපු කෙනෙක්ට ඔන්න අසිහිය පේන ගන්නවා. බලන්න මේ මිනිස්සු, මේ දරුවෝ කිසිම සීකල්පනාවක් නැතුව තමයි වැඩ කියලා ඔන්න වටපිටාවේ කට්ටියගේ සිහියත් පේන ගන්නවා. ඉතින් ওই විදිහේ දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් ප්‍රතිපදාවට බැසගත්ත කෙනෙක් තමයි මෙන්න මේ 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 කතන්දරේ අල්ලගන්නේ. අන්න පව පාපීන්, අන්න දුස්සීලයෝ කියලා වටපිටාවට ඇඟිල්ල දික් කරනවා. අන්න කිසිම සිහියක් නැති, භාවනාවක් නැති කෙනෙක් කියලා වටපිටාවට ඇඟිල්ල දික් කරනවා. ඉතින් ඔහොම දෙයක් තියෙනවා. එතකොට එහෙම ප්‍රතිපදාවක ඉක්මෙන කෙනෙක්ට, අර විදිහේ මැදුම් මගක් ඔස්සේ ගමන් කරන උත්සාහ දරන කෙනෙක්ට අන්න ප්‍රයෝජනවත් වෙන කතාවක් තමයි බුදුරජාණන් වහන්සේ ගෙනහැර දක්වන්නේ. එතකොට මේ තුන්වෙනි කොටස විදිහට, තුන්වෙනි කාරණා විදිහට පෙන්වන දේ මොකද්ද? අන්න කෙලෙස් බරිත නැති ස්වභාවයකට නිවීමක් සඳහා, ඒ විදිහේ සැනසීමක් හදා ගැනීම සඳහා හේතු වෙන කාරණා විදිහට තමයි මේක පෙන්වන්නේ. එතකොට මොකද්ද මේ ඊළඟ කරුණ? අන්න උස්සාදනංච ජඤ්ඤා, අපසාදනංච ජඤ්ඤා කියලා කරුණු දෙකක් ඉදිරිපත් කරනවා. මෙන්න මේ ඔසවාලීම දන්නේ, පහත හෙලීම දන්නේ කියලා ඔන්න විදිහට දෙපැත්තක් පෙන්වනවා. ඔසවාලීම දන්නවා, පහත හෙලීම දන්නවා. උස්සාදනංච ඤත්වා, අපසාදනංච ඤත්වා. ඔසවාලීම දැන, පහත හෙලීම දැන, නේ උස්සාදෙය න අපසාදෙය. නොම ඔසවාලන්නේ, නොම පහත හෙලන්නේ. ධම්මේව දේසෙයාති, ධර්මයම දේශනා කරනවා කියලා ඔන්න විදිහට යම් කිසි ක්‍රමයක්, ප්‍රතිපදාවක් ගෙන හැර දක්වනවා. මෙන්න මේ තැනැත්තා දැන් මේ විදිහට මැදට බැසගත්ත තැනැත්තා, මේ ප්‍රතිපදාවට බැසගත්ත තැනැත්තා, මේ විදිහට බුද්ධ වචනයක් අහපු තැනැත්තා අන්න මොකද්ද? ඔසවාලීම දැනගන්නවා, පහත හෙලීම දැනගන්නවා. ඔසවාලීම දැන, පහත හෙලීම දැන, ඔසවන්නෙත් නෑ, පහත හෙලන්නෙත් නෑ, ඒ වෙනුවට ධර්මයම දේශනා කරනවා කියලා සඳහන් කරනවා. එතකොට අර මැදුන් මගකට ආපු කෙනෙක්ට ඒ මැදුන් මගේ ගමන් කරන ආකාරය, මැදුන් මගේ හික්මෙන ආකාරය පිළිබඳ කතාවක් තමයි මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඔසවාලීම දැනගන්නවා, පහත හෙලීම දැනගන්නවා. ඔසවාලීම දැන, පහත හෙලීම දැන, නොම ඔසවන්නේ, නොම පහත හෙලන්නේ, ධර්මයම දේශනා කරන්නේ. කියලා ඔන්න ඔය විදිහට ප්‍රකාශ කරනවා. එතකොට හරිම සියුම් වෙනස්කමක් තමයි පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ මැදුන් මගේ හික්මීම පිළිබඳ කතාවේදී. අපිට ගොඩක් ආකාරවලින් මේක පෙන්වුම් කරන්න පුළුවන්. අපි මෙහෙම හිතමු, එතන සූත්‍ර දේශනාවේ පැහැදිලි කරලා තියෙන්නේ මේ විදිහට. එතකොට මේ තැනත දකිනවා අන්න අර කාම සුඛං අනුවිංජෙය්‍ය, කාම සුඛයට අනුව ගමන් කරන ඒ ඔස්සේ යන කෙනෙක්, එහෙම යන කෙනෙක් දැකලා, එහෙම ගමන් කරන කෙනෙක් දැකලා කියනවා, ඔය මේ වරදවා ප්‍රතිපදාවක තමයි ඔය යෙදිලා ඉන්නේ. ඔය වැරදි වැඩක තමයි ඇදිලා ඉන්නේ, ඔය වරදවා ප්‍රතිපදාවක තමයි ඇදිලා ඉන්නේ. ඔන්න ඔය කාම සුඛයේ පස්සේ ඔය හඹාගෙන යනවා කියලා කියනවා. අන්න කිව්වහම මොකද? අන්න මෙහෙම කිව්වහම දැන් මේ තැනැත්තව පහත හෙළුවා වෙනවා. මේ තැනැත්තට නිග්‍රහයක් කරා වෙනවා කියලා සඳහන් කරනවා. එතකොට එහෙම කියලා කියනවා, එහෙම කියන්න එපා. එහෙම කියන්න හොඳ නැහැ. ඒ වෙනුවට කියන්න ඕනේ ඔය ඇදිලා ඉන්න එක මිත්‍යා ප්‍රතිපදාවක්. අර විදියට නිග්‍රහයක් කරන වෙනුවට කියනවා ඕක මිත්‍යා ප්‍රතිපදාවක්, ඕක සම්‍යක් ප්‍රතිපදාව නෙමෙයි කියලා වගේ අන්න යම් කිසි විදියක කියන්න කියලා ප්‍රකාශ කරනවා. එක්තරා විදියක අර නිකන් හෙලා දකින වෙනුවට යම් කිසි එත්තු ගැන්වීමක් වගේ දෙයක් සිද්ධ කරන්න උත්සාහ ගන්නවා. අනිත් පැත්තෙන් ඔන්න කෙනෙක් දකින්න අපි දකින්න ලැබෙනවා මෙන්න මේ විදිහට කාම සුඛය අනුව එහෙම බැසගෙන නැහැ. එතකොට අපි කිව්වොත් ඒ අන්තය අතහැරලා තියෙන කෙනෙක්ව දැකලා අපි කිව්වොත් අන්න ඉන්නවා කෙනෙක්, එයා මනාව පිළිපදාවකට, මනාව යෙදවීමකට බැසගෙන තියෙනවා. අන්න එහෙම කියලා කිව්වොත් මොකද? අන්න ඒක කරන කට්ටියව එසෙව්වා වෙනවා. එසේව වෙනවා. අන්න ඒකින් දාර විදිහට නිග්‍රහයක් කරන වෙනුවට කියනවා මෙන්න මේක තමයි සම්‍යක් ප්‍රතිපදාව. ඉතින් හරීම සියුම් වෙනස්කමක් තමයි පෙන්වන්නේ අර විදිහට යම්කිසි විදිහක සමබරතාවයක්, යම්කිසි විදිහක හෙලා දැකීමක් වෙනුවට නිකන් කරුණු පෙන්වීමක් කරන්න කියන වගේ අදහසක් තමයි කියන්නේ. ඊට පස්සේ කියනන්න අත්ත කිල මතානු යෝගං අනුවිංජෙය්‍ය, අර විදිහට දුක හඹාගෙන යාම, දුක් විඳින්න තියෙන ඒ කෙරුවාව පිටිපස්සේ යන කෙනෙක් ඉන්නවා. එතකොට ඔන්න වරදවා පිළිපදින කෙනෙක් කියලා ප්‍රකාශ කරොත් මොකද වෙන්නේ? ඒ තැනැත්තව පහත හෙළුවා වෙනවා. එහෙම පහත එලන්නේ නැතුව මේ පුද්ගලයා කියනවා සම්‍යක් ප්‍රතිපදාවක යෙදෙනවා නම් ඕක නෙමෙයි ක්‍රමේ කියලා සඳහන් කරනවා. ඊට පස්සේ අර විදියට අත්ත කිල මතානුයෝගයෙන් මිදිච්ච කට්ටියක් ඉන්නවා නම්, ඒකට අනුව කටයුතු නොකරන කට්ටියක් ඉන්නවා නම් අන්න ඒගොල්ලෝ නියම මගට බැසලා තියෙනවා. අන්න නියමයට යෙදෙන කට්ටිය කියලා ඒගොල්ලන් ඔසවන්න ගියොත් අන්න එතනත් ඒගොල්ලන් එසෙව්වා වෙනවා. ඒක නිසා මෙය තමයි සම්‍යක් ප්‍රතිපදාව කියලා ප්‍රකාශ කරනවා. ඔන්න විදිහට අර වචනවල පොඩි සීරු මාරුවක් තමයි මේ පෙන්වන්නේ. කොහොමද අවවාදයක් දෙන්නේ, කොහොමද නිවැරදි මාර්ගේ පෙන්වන්නේ කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ දෙන්න උත්සාහ කරන්නේ. එතකොට හෙලා දැකීමකින් තොරව අනේ යම්කිසි කෙනෙක්ට පොඩි අදහසක්, පොඩි දිසානතියක් පෙන්වන්න උත්සාහ කරනවා. හරිම සියුම් එක්තරා විදියක කමටහන සුද්ධ කරන ආකාරය තමයි ඔය කියලා දෙන්නේ. ඊට පස්සේ කියනවා දැන් හරි අන්න අන්ත දෙක පෙන්නවා. ඊට පස්සේ පෙන්නවා දැන් ඔන්න මේ ප්‍රතිපදාවේ යෙදෙන කෙනෙක් ඉන්නවා. මේ අන්ත දෙක අතරලා මේකේ යෙදිලා කෙනෙක් ඉන්නවා. ඒ කෙනාට අපි ගිහිල්ලා කිව්වොත් භව සංයෝජන ප්‍රහීන නොවන තාක්කල් වරදවා පිළිපැද්ද වෙනවා. ඔහොම කිව්වොත් අන්න මොකද වෙන්නේ? ඒ තැනත්තව පහත හෙළුවා වෙනවා, නිග්‍රහ කරා වෙනවා. ඒ වෙනුවට කියනවා මේ භවතන්හාව ප්‍රහීන නොවන තාක්කල් භවය ප්‍රහීන වෙන්නේ නැහැ. අර විදිහට වරදවා පිළිපදිනවා කියලා වෙනුවට කියනවා අන්න භවතන්හාව තියෙන තාක්කල් භවය තියෙනවා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ භව සංයෝජන ප්‍රහීන කරපු යම් කිසි පුද්ගලයෙක් ඉදියොත් ඒ විදිහේ ප්‍රතිපදාව සාක්ෂාත් කරගත්ත කෙනෙක් ඉඳියොත් අන්න එයා මනාව පිළිපදිනවා කිව්වොත් අන්න මොකද වෙන්නේ? එයාව එසේ වුණා වෙනවා. එතකොට එහෙනම් කියනවා භවය ප්‍රවීණයි භව තණ්හාව ප්‍රහීන කරහම. ඔන්න ඒ විදිහට අන්න අර කෙනෙක් යම් කිසි විදිහක මාර්ගය පෙන්නකොට තමුන් මාර්ගයේ දිලා ප්‍රතිපදාවේ දිලා කටයුතු කරනකොට යම් කිසි ඉදිරිපත් කළ යුතු ආකාරය පිළිබඳ අදහසක් තමයි කියන්නේ. ඒ විදිහේ යම් කිසි දිසා නැතිය පෙන්වීමක් පිළිබඳ අදහසක් තමයි මෙතන ඉදිරිපත් කරන්නේ. ඉතින් හරිම සියුම් එක්තරා විදිහක කමඨහන සුද්ධ කරන්නේ කොහොමද, මාර්ගය පෙන්වන්නේ කොහොමද, හිත රිද්දන්නේ නැතුව නිග්‍රහ කරන්නේ නැතුව කියන සමබරතාවය තමයි මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. මොකද හේතුව මේ අපි කවුරු කවුරුත් බොහොම අමාරුවෙන් අපහසුවෙන් වෙන්න පුළුවනි මේ ගමන යන්නේ. එතකොට එක එක්කෙනාගේ ශක්ති ප්‍රමාණ වෙනස්. ඒ ශක්ති ප්‍රමාණ අනුව අපි දැක්කපු ගමන් මෙයා මේම පාපියෙක් කියලා කිව්වොත් මොකද වෙන්නේ? අර මාංශ දරන උත්සාහයට නිග්‍රහයක් වෙනවා. එහෙම පුද්ගලයෝ තීරණය නොකර ඉන්න පුළුවන් නම් හොඳයි. නමුත් පස්සේ තියන්නේ එහෙම ඉන්න බැරි එකනේ අප්පා. එහෙම ඉන්න අමාරුයි. ඉන්න අමාරුයි. කොහොම කොහොම හරි ටික 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 මොන මොනවා හරි ටිකක් අදහසක් ඔළුවට එනවා. මෙයා මේ වගේ කෙනෙක් කියන අදහසක් ඔළුවට එනවා. සාමාන්‍යයෙන් අර මුලදී පළවෙනි දැක්ක ගමන් ප්‍රසන්න ස්වභාවයක් ඇති නොවුනත් පස්සේ ටික දවසක් ආශ්‍රය කරලා බලනකොට යම් කිසි දියක හොඳ ස්වභාවයක්, හොඳ ගතිගුණ ස්වභාවයක් මේ තැනත්තා තුලත් තියෙනවා. ඔන්න ඔය විදිහේ දේවල් අපිට දකින්න පුළුවන්. එතකොට අමුතු විදිහේ අදහසක් ඉදිරිපත් කරනවා. ඒක මොකක්ද කියන්නේ? මේ ලෝකේ හොඳ මිනිස්සු කියලා කට්ටිය හරි අඩුයි. හොඳ මිනිස්සු කියලා කට්ටිය හරි දුර්ලභයි. එහෙම පේනවා නම් ඒගොල්ලෝ වැඩි හරියක් අන්න නරකක් කරන්න අවස්ථාවක් නොලැබිච්ච කට්ටිය. හොඳ නෑ. නරකක් කරන්න ඔපචුනිටි එකක් ලැබිලා නෑ. ඒ විදිහේ මොකක්වත් කරන්න අවස්ථාවක් ලැබිලා නෑ. ඒකයි මේ හොඳයි කියන්නේ. එහෙම නැතුව අර පරිපූර්ණ වශයෙන් හොඳ මිනිස්සු මේ ලෝකේ හරි දුර්ලභයි. ඔන්න ඔය කියන කතාව ඉතල බලන්න. සමහර විට ඒ කෙනා කලින් රැස් කරපු දෙයක් නිසා වෙන්න පුළුවනි. මේ විදිහට නරකක් කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ. යම් කිසි විදිහක ඒ අවස්ථාව වැළකිලා ගියා. පාප මිත්‍රයෙක්ගේ ආශ්‍රයට වැටුනේ නෑ. යම් කිසි විදිහක යම් කිසි ශක්තියකින් ඒක වැළකිලා ගියා. ඒතර මොකද්ද මේ කියන්නේ? අන්න අර හොඳ මිනිස්සු කියලා જાතියක් මේ ලෝක හොයන්න අමාරුයි. ඒනොට ඉන්නේ නරකක් කරන්න අවස්ථාවක් හරියට ගැලපිලා නාපු කට්ටිය. ඉතින් බලන්න පුළුවන් අර පහුගිය දවස්වල ලන්ඩන් වල තියුණා මං හිතන්නේ ගොඩාක් මේ ජීවුණු ශිෂ්ට යයි ගත්ත සමාජ අන්න පොඩ්ඩක් නීති ආධිපත්‍ය පොඩ්ඩක් බිඳිලා ගියාම මොකද වෙන්නේ? එතකොට වෙන පරිවර්තනයක්. ඇත්තටම මිනිස්සු හොඳයිද කියන විමසීම කරන්න පුළුවන්. ඔන්න කඩ බිඳිනවා, බිඳලා ඒකේ බඩු උස්සගෙන යනවා. මේන කොහෙවත් නෙමෙයි මේ මහා මේ ශිෂ්ටයයි කියන සමාජවල. එතකොට ලංකාවෙත් පහුගිය 9 වෙනිදා එහෙම දෙයක් වුණා. එතකොට අර ගියේ වෙන රැල්ලක්. හැබැයි ඔන්න කට්ටිය බඩු මුට්ටු උස්සගෙන ගිහිල්ලා, පුටු ගෙදර අරන් ගිහිල්ලා, ওই මුරතලේට ඉඳිය බල්ලොත් අරගෙන ගිහිල්ලා. ඉතින් ඕක තමයි වැඩේ. එතන මොකද වෙන්නේ? අනන ඒ අවස්ථාව ලැබිච්ච ගමන් අන්න ඒ විදිහේ ක්‍රියාවත් වලට යෙදෙනවා. එහෙම නොයෙදෙන කෙනෙක් අවස්ථාව ලැබිලත් එහෙම නොයෙදෙන කෙනෙක් හරි දුර්ලභයි කියන එක තමයි මේ කියන්නේ. ඒතර ඒ වගේ ලෝකයක තමයි අපි මේ කටයුතු කරන්නේ. ඒ වගේ ලෝකයක් එක තමයි අපි මේ ගනුදෙනු කරන්නේ. ඒතර එක්තරා විදිහක වෙන කෙනෙක් ගැන නම් කිසිම අදහසක්, අපේක්ෂාවක්, නිවැරදි කිරීමක් බලාපොරොත්තු වෙන්න එපා. ඒ වෙනුවට තමුන් තමුන් දිහා බලා ගන්නවා, ඇතුළත දිහා බලා ගන්නවා. ඒගොල්ලන්ට සුදුසු විදිහක කටයුතු කරගෙන යන දෙනවා. හැබැයි ඒ අතරේ නිකම්ම ඉන්නවා කියලා නෙමෙයි ඉතින් මේ කියන්නේ. මොකද්දෝ මන්තා සමබරතාවයක් හදාගන්න කියලාත් කියනවා. නිකන් කියන්න නිකන්. ඕකම නෙමෙයි ප්‍රතිපදාව. ඕක මිත්‍යා ප්‍රතිපදාවක්. මෙන්න සම්‍යක් ප්‍රතිපදාව කියලා පොඩ්ඩක් නිකන් ඉඟි කරන්න කියලාත් කියනවා. හැබැයි එහෙම නිකන් සැරට කියලා නිග්‍රහ කරන්නත් එපා කියනවා. ඉතින් හරි අමාරුයි ඒ විදිහේ සමබරතාවයක් හදන්න. ඉතින් ඔය දැන් සාමාන්‍ය ඔය ධර්මය කියලා දෙන ගුරුවරුන්ගේ ඔය පොත් එහෙම කියවල බැලුවාම, ඔය තැන් තැන්වල තියෙන ප්‍රකාශ අරන් බැලුවාම, එතකොට මේ ව්‍යංගාර්ථයෙන් දෙයක් කියනවා. අන්න ඒක හරියට දකින්න පුළුවන්. හැබැයි කර්ම කියන්නේ ඉතින් කියන හැබැයි අපිට තේරෙන්නේ නැහැ. ආන කෙනාට තේරෙන්නේ නැහැ. කියන්නේ මොකද්ද ඇහෙන්නේ වෙන එකක්. ඊට පස්සේ කියනවා ඔබ වහන්සේ මෙහෙම කිව්වා කියලා තමයි පටන් ගන්නෙ. ඔබ වහන්සේ මෙන්න මේ දවසේ මෙන්න මේ විදිහට කිව්වා කියලා ඔන්න ප්‍රකාශයක් දිගාරනවා. එලාට කියනවා නැහැ එහෙම කියන්න එපා, මම කිව්වා කියන්න එපා, ඒනොට ආට ඇහුනේ මේ විදිහට කියලා කියන්න. හරි එහෙනම් ඔබ වහන්සේ මෙන්න මේ දවසේ කියනවා වගේ මට ඇහුනේ මේක කියලා අන්න එහෙම කිව්වම වඩා නිවැරදි. මොකද අර කියන එක නෙමෙයි ඔළුවට යන්නේ. එතකොට සමහර විට අන්න ව්‍යංගාර්ථයෙන් දෙයක් කියනවා. ව්‍යංගාර්ථය යම් කිසි දෙයක් පෙන්වලා දෙනවා. මේ තැනට තේරෙන්නේ නැහැ. මේ තැනටට ඒක අවබෝධ කරගන්න ශක්තියක් නැහැ. සමහර විට සතියකින්, දෙකකින්, තුනකින්, හතරකින්, අන්න මාසෙකින් දෙකකින් වුණත් හිටපු ගමන් තේරෙන්න පුළුවන් යකෝ මේකනේ මට මේ දා කිව්වේ. තේරුණේ දැන් තමයි කියලා අන්න හිතෙන්න පුළුවන්. ඉතින් අපි එක එක්කෙනාට එහෙම අවස්ථා ගොඩක් ලැබිලා ඇති. එහෙම මඟ පෙන්වීම් ගොඩක් ලැබිලා ඇති. නමුත් අපි ඒවාට ඇහුම්කන් දුන්නද? අපිට ඒවා ඇහුම්කන් දෙන්න ශක්තියක් තියුණාද කියන එක ලොකු ප්‍රශ්නයක්. එතකොට සමහර විට මේ කියන දේ එක්තරා විදිහක බැලු බැල්මට පේන්නේ අර කරගෙන යන වැඩේට අනුග්‍රහයක්. ඒ කරගෙන යන වැඩේට ආශිර්වාදයක් කළා වගේ. නමුත් අන්න විමසලා බලනකොට තේරෙනවා. නැවත නැවත පොඩ්ඩක් කල්පනා කරනකොට තේරෙනවා කියලා තියෙන එක නෙමෙයි. කියලා තියෙන්නේ ඔගේ එපා කියලා. නමුත් අන්න කිව්ව දේ තේරුනේ නැහැ. මේ කමටහන් වල තියෙන කේස් එක තමයි ඔය. මේ කියන්නේ මොකද්ද කියන එක අහගෙන ඉන්න ඕනේ. එහෙම නැත්තම් කෙලින්ම දරුණුවට කිව්වහම මොකද ඉන්නේ? තරහ වෙනවනේ අප්පා, ඒකනේ බැරි කරන්න. තරහ වෙනවා, වෛර බඳිනවා, ඊට පස්සේ මෙහෙම මට බැන්නා කියලා කියනවා. නෑ නෑ බයිනවා නෙමේ බන කියලා වගේ ඉතින් කියන්න ඕනේ. තරහට නෙමේ ආදරයට කියලා කියන්න ඕනේ. මොකද අර සරපර්ෂ වැඩි. අර කියන ප්‍රකාශයේ ඕලාරික වැඩි. එතකොට ඒක හරියන්නේ නැහැ. ඒ ගන්න කෙනා ඒක ගන්න බාර ගන්න සූදානම් නැහැ. ඉතින් හොන්දින් කියලාත් බෑ මට නම්. ඒ කියන්නේ එහෙම නිකන් එහෙම අනුකම්පාවක් මගේ එච්චර නැති දෙයක් තියෙන. එච්චරම නැහැ අනුකම්පාව කියන එක එහෙම නැහැ. මොකද්ද මන්ද එච්චර ගෑවිලා නැහැ. එතකොට ටිකක් සැරට කියවෙනවා සමහර වෙලාවට. ඉතින් එතකොට අන්න මූණ හකුලනවා. ප්‍රශ්න. ඉතින් එතකොට ඒ දෙක අතර කොහොමද සමබරතාවය කියන එක ඉතින් සාකච්ඡා කළ යුතු දෙයක්, තම තමුන් තෝරාගත යුතු දෙයක්. ගොඩක් වෙලාවට මොකක් හරි කියන දෙයකට ඇහුම්කන් දෙනකොට හැමෝගෙම නම් නෙමෙයි, හැමෝගෙම නෙමෙයි, ඒ වෙනුවට අර අපි කමටහනක් විදිහට ප්‍රතිපදාවකට බැස්සගත්ත කෙනෙක් විදිහට ඒ තෝරාගත්ත පුද්ගලයෙක්ට ඇහුම්කන් දෙනකොට අන්න පොඩා විමසලා බලන්න මොකද්ද මේ කියන්නේ, මොන විදිහ අදහසකින්ද මේ කියන්නේ කියන විමසීම කරන්න. ඒ විමසීම කරනකොට අන්න ටික ටික හඳුනගන්න පුළුවන් මේ මොන විදිහේ දෙයක්ද, මොන විදිහේ දිසා නැතියක්ද මේ පෙන්වන්නේ කියලා. ඔය අර තායිලන්තේ ස්වාමීන් වහන්සේ අචංචා හමුදුරුවන්ගේ දකෝද කතාවක් තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේට ගිහිල්ලා සුදු හාමුදුරුවරු කීප දෙනෙක් කළුතෙන් එනවා කියලා අචාන් සුමේද හාමුදුරුවෝ දුකෝද ගිහිල්ලා කියනවා කමක් නැද්ද ඒගොල්ලෝ අරන් ආවට කියලා. ඔන්න ඔහොම මොකක් හරි එකක් අහන්නේ. එතට ගිල්ල කියනවා මේ ස්වාමීන් වහන්ස මෙම සුදු හාමුදුරු රුතුන් දෙනෙද්ද කොහෙද ඉන්නවා, කමක් නැද්ද ඒගොල්ලෝ ටික දවසක් මෙහි නැවතිලා භාවනා කරන්න අරගෙනාවට. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්ස සුද්දෝ සුද්ද පිස්සුදු උඹට සුද්ද මෙහෙට අරන් එන්න කියලා කියලා බැනලා බැනලා යනවා යන්න. ඊට පස්සේ දැන් අහපු හාමුදුරුවෝ ගිහිල්ලා අයියෝ බලන්නකෝ මං ඇහුවා මට මෙහෙම බැන්නනේ හොඳටම පළු යන්න කියලා කියනවා ආචාන් සුමේද හාමුදුරුවන්ට. එතකොට සුමේද හාමුදුරුවෝ කියනවා ආ නෑ නෑ එහෙම ගෙක්කන් එන්න කියලා කිව්වේ. ඒ මේ මේ හා අරගෙන එන්න ඒගොල්ලෝ මේ ගෙන්නන්න කියලා තමයි ඒ කිව්වේ. ආ ඒ ගෙන්නන්න කියලාද ඒ කිව්වේ කියලා ඔන්න ඔහොම විදිහේ අමුතු ශෛලියක් තමයි තියෙන්නේ. කෙල පඩික්කමක් බුලත් කෙල පිරිච්ච පඩික්කමක් කාට හරි දීලා කියනවා ආ මේක සුද්ධ මේ හොදගෙන එනවා කියලා කියනවා. ඉතින් අර හාමුදුරුවෝ විනාඩි 20ක් විතර ගිහිල්ලා මැදලා මැදලා හොදගෙන ඇවිල්ලා ඔක්කොම පිරිසුදු කරලා ළඟින් තිබ්බා විතරයි 50 ගාලා ආපෝ කෙල පාරක් ගහලා ආපෝ හොදන්න ඕනි දැන් කියලා අතට දෙනවා. දීලා ඉවර වෙලා පස්සේ දෙවනි පාරත් හොදගෙන ආවට පස්සේ අහනවා හිතරි දුනද තරහද කියලා අහනවා. ඉතින් කියන නෑ මට හිතරි දුන්නේ නෑ මං ගිහි කාලේ ඉන්නකොට මං කරේ අර වයසක ලෙඩ්ඩුන්ගේ පස්ස පැත්ත හොදන එක. ඒකෙන් හින්දා මට එච්චර ඒකට අවුලක් වුන්නේ නෑ කියලා අන්න අනිත් එක්කෙනා ප්‍රකාශ කරනවා. ඉතින් ඔන්න ඔයදී අමුතුම කතාවක් මේ කියන්නේ. ඒතර කෙනෙක්ට උපදේශක් දෙන්න උත්සාහ කරනවා. හැබැයි ඒක අර විදිහේ හිතරි දෙන ආකාරයකින් නොවෙන්න, නිග්‍රහ කරන ආකාරයකින් නොවෙන්න කොහොමද උපදේශක් දෙන්නේ කියන විමසීම තමයි නැවත නැවත කරන්න ඕනේ. අපිත් මේ ප්‍රතිපදාවේ ඉක්මන ගමන් වෙන කෙනෙකුත් මේ ප්‍රතිපදාවේ ඉක්මනවා කියන අදහසින් කටයුතු කරන්න වෙනවා. ඉතින් අනිවාර්යෙන් මහාන බමුණෙක් හොඳ නරක පැනලා දුන්නොත් තමයි අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. එහෙම නැත්තම් ඉතින් කොහොමත් කතන්දරයක් නෑනේ. හරි වැරද්ද අතර වෙනසක් දකින්න වෙනවා. ඒ දැක්ක කෙනෙක්ට ප්‍රතිපදාවේ හික්මීමක් පිළිබඳ තමයි කතා කරන්නේ. අර විදියට නිග්‍රහ කරන්නේ නෑ, මේ විදියට හෙලා දකින්නේ නෑ. ඒ වෙනුවට පොඩ්ඩක් යම්කිසි විදියක මාර්ගයේ ගමන් කරන ගමන් වෙන කෙනෙක්ටත් ඒ සහයෝගය ලබා දෙනවා. දැන් පහුගිය දවසක් කෙනෙක් ගවිල කියනවා ස්වාමීන් වහන්ස ඉවරයි ඔක්කොම ඉවරයි, මම පහුගිය දවස්වල මාස ගණනක් පුරාවට ගොඩනගාගත්ත භාවනාවත් ඉවරයි, කරපු වැඩ කටයුතු ඉවරයි, දැන් විනාසයි. දැන් මේ ප්‍රශ්නයක් වෙලා මේ කියන්නේ. දැන් ඉතින් මෙතන මට මේ කටයුතු කරගෙන ඉන්නත් බෑ. දැන් මේ කට්ටිය මගේ ගැන මේ විදිහේ වැරදි අදහසක් තමයි ගන්නවත් ඇත්තේ කියලා ওই විදියට කියනවා. ඉතින් මං ගුවා හරි කමක් නැහැ, හෙට ඉඳලා අලුතෙන් පටන් ගන්න, ආපහු මුලින් ඉඳලාම හඩන්, ආපහු මුලින් ඉඳලාම ගොඩ නගාගෙන යන්න, ඒකත් කඩන්, ඒකත් කඩනවනේ ඉබේම කැඩෙනවනේ තමුම්මනේ කඩන්. හරියට නිකන් අර ලේගෝ සෙට් එකක ඒ කුඩා බ්ලොක්ස් එකතු කරලා දරුවෙක් මොකක් හරි ලොකු ලස්සන නිර්මාණයක් කරනවා, අන්න ගියක් හදනවා. හැදුවට මොකද මේකම තව ටිකකින් ඕක කඩලා විසිරවල දානවා. ඊට පස්සේ අනේ ගේ නැති වුණා කියලා ඔන්න එහෙම අදහසකුත් මතුවලා එනවා. ඊට පස්සේ මොකද ආපහු තව ටිකකින් එකතු කරලා ඔන්න කාර් එකක් හදනවා. ආපහු මේ කඩලා විසිකරලා දානවා. ඊළඟට පාලමක් හදනවා, ඒකත් කඩලා විසිකරලා දානවා. ඔන්න ඒ වගේ දෙයක් තමයි අපි අපිත් කරන්නේ. අර විදියට මොකක් හරි බොහොම ආදරෙන් හදනවා, හදලා කඩලා බිඳලා විසිකරලා දානවා, විසිකරලා දානවා. ඉතින් ඒ වගේ වැඩකනේ එදිලා ඉන්නේ මේ නැවත නැවත. එතකොට බාහිර ලෝකේ සමහර විට ෆේල්, සාර් ෆේල් කියලා කියන්න පුළුවන්. ඉවරයි අවස්ථාව, ඉවරයි. සමහර විට ලැබිච්ච අවස්ථාව ගිලිලා යනවා. නමුත් මේ සාසනික ප්‍රතිපදාවේ නැවත 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 උත්සාහ කරන්න අවස්ථාවක් ලබා දෙනවා, අවස්ථාවක් තියෙනවා. මොකද අර ලේගෝස් තමයි තියෙන්නේ, ලෝගෝ සෙට් එකක තියෙන්නේ. ඒ ලේගෝස් වල ස්වභාවය ආයෙ ටික එකතු කරලා අලුතෙන් දෙයක් හදන්න පුළුවන්. ආපහු කඩලා බිඳ විසිනවා. ස්ථිර හානියක් වෙන්නේ නැහැ. එහෙම හානියක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට නැවත නැවත උත්සාහවත් වෙනවා. හෙටත් අලුතෙන් උත්සාහ කරනවා. හෙට ඉඳලා අලුතෙන් කරගෙන යනවා. ආපහු කැඩෙනවා. ආපහු හදනවා. ආපහු කැඩෙනවා. ආපහු හදනවා. ඔන්න ඔය ක්‍රියාවලිය සිය දහස් වරක් කරන්න නැවත නැවත අවස්ථාවක් තියෙනවා. ඒක තමයි මේ සාසන ප්‍රතිපදාව. එතකොට හිතන්න එපා ගත්තා කොඩිය එදා ඉඳලා වරදින්න බෑ කියලා. එහෙම හිතන්න අවශ්‍යතාවයක් නෑ. ඒ වෙනුවට වරදිනවා. ආපහු මුලින්දලා පටන් අරන් හදාගෙන යනවා. ආපහු වරදිනවා. ආපහු මුලින්දලා පටන් අරන් හදාගෙන යනවා. එන්නේ මේ විදිහේ සිය දහස් වර නැවත නැවත අවස්ථාවක් අපිට ලැබෙනවා මෙන්න මේ බුද්ධ ශාසනය තුල. ඒකම තමයි සාසන ප්‍රතිපදාව. වරදින්න ඉඩක් තියෙනවා. වැරදිලා අපව හදාගන්න ඉඩක් තියෙනවා. නැවත නැවත සිය දහස් වර මේ උත්සාහය දරනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ මේ වැරදි කරන්න ලයිසන් එකක් කියන අදහස නෙමෙයි මෙතන තියෙන්නේ. මේ වෙනුවට අතපසු වීම වෙනවා. තමුම්ම හදපු සිහින මාලිගාව තමුම්ම බිඳලා දානවා. හතරත් සීසි කරලා දානවා, විසි කරලා දානවා. අලුතෙන් එකක් පහුවදාට අපව හදනවා. ඒ හැදුවට මොකද? අන්න ඒකත් කඩලා බිඳලා විසි කරලා දානවා. ආපහු තව එකක් හදනවා. ඒකත් කඩලා බිඳලා විසි කරලා දානවා. ආපහු තව එකක් හදනවා. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක්, ඔන්න ඔය විදිහේ අවස්ථාවක් තමයි අපිට මේ උදා වෙලා තියෙන්නේ. එතකොට කෙනෙක් කියනවා නම් මට බෑ කියලා. ඒ තරම් නිග්‍රහයක් මේ ප්‍රතිපදාවට වෙන නෑ. මට මේක කරන්න හැකියාවක් නෑ කියනවා නම් එතරම් නිග්‍රහයක් වෙන නෑ. මොකද බුදුරජාණන් වහන්සේ නැවත නැවත කියන්නේ මෙන්න මේ පාර පෙන්නන්න. පාර පෙන්නන්න, යම් කිසි විදියක දිශානතියක් පෙන්නන්න, නිග්‍රහ කරන්න යන්න එපා. මොකද අර සදාකාලික හොඳ මිනිස්සු, සදාකාලික නරක මිනිස්සු කියලා අපිට අඳුන්වන්න අමාරුයි. ගොඩක් කාලවලට වරදක් කරන්න අවස්ථාවක් ලැබිලා නැති එක විතරයි තියෙන ප්‍රශ්නේ. නරක මිත්‍රෙක් ආශ්‍රයට ලැබිලා නැති එක විතරයි තියුණ ප්‍රශ්නේ. ඒකත් උපේගත දෙයක් තමයි. හැබැයි වරදක් කරන්න අවස්ථාවක් නොලැබෙනවා කියන්නේ උපේගත දෙයක්. නරක මිත්‍රෙක් ආශ්‍රය කරන්න නොලැබෙනවා කියන්නේ උපේගත දෙයක්. ඒක වෙනම කතාවක්. දැන් සාමාන්‍ය වෙන සමහරු ඉන්නවා හොයාගෙන ගිහිල්ලා වැරදි කරන්න යනවා. කරාට මොකද අවස්ථාව ලැබෙන්නේ නැහැ. පුදුම පෙරේතකමක් තියෙන්නේ. නමුත් ඒකට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ලැබුණත් අර හිතුව විදියට කරගන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට නිකන් කනගාටුවට වෙහෙසටපත් වෙලා මොකද්ද මම මේ කරන්න ගියේ වැඩක් නැති මගුලක් කියලා නිකන් වෙහෙසකුත් එක්ක තමයි එන්නේ. එතකොට අර සාමාන්‍යයෙන් අර පවට කැරකිච්ච කට්ටියට හරි එන්ජොයි කරන්න පුළුවන් එක. ඒක නිකන් අර මත් වෙලා වගේ එනවා. පාපකරණෙත් ගැළපිලා එනවා. කරන අවස්ථාවත් ගැළපිලා එනවා. එහෙම එකක් තියෙනවා. ඒ හුරු කරපු ස්වභාවය. නමුත් අර යම් කිසි විදියක අවස්ථාවක් නොලැබෙනවා. ලැබුණු අවස්ථාවත් හිතේ හැටියට කරගන්න නොලැබෙනවා කියන ඔන්නේ ස්වභාවේ තනිකරම කලින් උපයපු දෙයක්. සමහර කට්ටිය ඉන්න බොන්න කැමති. බිව්වට මොකද බිව්ව දවසේ හැමදාම මොකක් හරි අවුලක්, එක්ක පර්ස් එක නැතිනවා, නැත්නම් ෆෝන් එක නැතිනවා, නැත්නම් වෙන මොකක් හරි අවුලකට පැටලෙනවා. ඉතින් මේ තැන ඇතර මේ අවුල් නිසාම අර වැඩේ එපා වෙනවා. එතකොට තව කෙනෙක්ට ගියාම අන්න කිසිම ප්‍රශ්නයක් නැහැ, කිසිම අවුලක් නැහැ. ඕන ඕන විදිහට කටයුතු සිද්ධ වෙනවා. ඉතින් ඔන්න වගේ දෙයක්. එතකොට ඒක කලින් උපයපු දෙයක්. අර විදිහේ නරක මිත්‍රයෝ ආශ්‍රයයට නොලැබෙනවා කියන්නේ, දකින්නවත් නොලැබෙනවා කියන්නේ ඒක උපයගත් දෙයක්. ඒතර එහෙම උපයීමක් තියනවා නම් හොඳයි. නමුත් හැමෝටම නැති වෙන්න පුළුවන්. ඒතර නැති කෙනෙක් උනත් තමුන් ඉන්න තැන ඉඳලා පටන් අරගෙන ටික ටික මේ ප්‍රතිපදාව යන්න පුළුවන්. ඒ යනකොට යනකොට සිය දහස්වර වරදිනවා කමක් නැහැ. නැවත නැවත හික්මෙන් උත්සාහ ගන්නවා. නැවත නැවත මේකේ යෙදෙන්න උත්සාහ ගන්නවා. නැවත නැවත නිවැරදි භාවයේ දිහාවට තමුන්ගේ ඉලක්කේ හදාගන්න උත්සාහ ගන්නවා. ඉතින් ඒකම තමයි මේ මැදුම් ප්‍රතිපදාව. දෙපැත් අර පැත්තේ ගිහිල්ලා වදිනවා, අනිත් පැත්තට හරව ගන්නවා. මේ පැත්තේ ගිහිල්ලා වදිනවා, ආපහු බැලන්ස් කර ගන්නවා. ඔන්න ඔය ගැට් ගැට්ටනේ ඔය දෙපැත්තර වැදීම පිළිබඳ කතාවක් තමයි තියෙන්. එතට එහෙම එහෙම කරනකොට අන්න අපිට කොච්චර නම් අවස්ථාවක් ලැබෙනවාද හැමදාම අලුත්තෙන්. හැම දවසම හැම මොහොතම හැම හදගැස්මක්ම අලුත්, හැම හුස්මක්ම අලුත්. ඒ විදිහට අලුත්තෙන් අපිට අවස්ථාවක් තියෙනවා. එකයි කියන්නේ මේ. දැන් අර කියන්නේ මොකද්ද? එක හීනෙන් රැයක් කෙලි වෙන්නේ නැහැ. හීන දස දහස් ගණනක් පේනවා එක රැයක් තුළ. අපි හිතනවා අයියෝ එක හීනයයි පෙවුනේ මුළු රැයම ගෙවුණා කියලා කියනෝ. නෑ, ඒක විතරයි මතක. හීන දස දහස් ගණනක් පෙනෙනවා එක රැයක. අන්න ඒ වගේ අවස්ථාවක් එක හීනෙන් රැයක් කෙලි වෙන්නේ නැහැ. නැවත 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 අපිට ඒ අවස්ථාව ලැබෙනවා. අන්න ඒක ප්‍රයෝජනයට අරගෙන අපිට පුළුවනි ටිකෙන් ටික ටිකෙන් ටික නිවැරදිවීමක් දිහාවට, නිවැරදි දිසානතියක් දිහාවට අපේ යොමුව හදාගන්න. ඒ හදාගන්නකොට නොදැනීම අපිට දැකෙන ලැබෙයි. අන්න වටපිටාව ඉඳගෙන කෙනෙක් යම් කිසි විදිහක කමටහනක් සුද්ධ කරනවා. ඒක සුද්ධ කරන්නේ අර නියමාකාරේ නිකන් එයා සමහර විට වෙන ප්‍රශ්න එක. එයා මේ වෙන මොකක් හරි එකක් හිත යොළු තියාගෙන කියන්නේ. නමුත් අන්න අපිට වදිනවා යකෝ මේ කිව්ව එක හරිනේ කියලා ඔන්නෝම ස්වභාවයක්. ඒතර ස්වභාව ධර්මයේ කමඨහන් සුද්ධ කරනවා කියලා තමයි ඔබට හොඳම වචනේ. ඒකට අපේ සූදානම තියනවා නම් අපි ඒ තෑග බාර ගන්න සූදානම්. එතකොට ස්වභාව ධර්මයේ උනත් කමඨහන් සුද්ධ කරනවා. වටපිටාවේ ඉන්න කෙනෙක් වුණත් අපිට කමටහනක් වෙනවා. වටපිටාවේ දකින්න ලැබෙන දෙයක් වුණත් අපිට කමටහනක් වෙනවා. ඉතින් ඒකම තමයි වැඩේ. මට මතකයි ඉස්සර දවසක ඔය මොකක් හරි ප්‍රශ්නයක් වෙලා වේගෙන් කොහේ හරි ගමනක යනවා. සෑහෙන වේගෙන්. සාමාන්‍ය නිකනුත් යන්නේ මම වේගෙන්. අර වෙලාවේ ඉතින් තව වේගෙ දෙක තුන වෙලා යන්න ඇති. යනකොට එක්කෙනෙක් මගදී හම්බුණා. මගදී හම්බෙලා ගුවා මොකද අප්පා ඇච්චර හයියෙන් සොලෝ එක යන්කෝ කියලා කිව්වා. ඒ කිව්වේ නිකන් එහෙම අදහසකින් නෙමෙයි, නිකන් අර නිකන් ඔය ආවට ගියාට කිව්වා. නමුත් ඒක අමුතු විදිහට වැදුනා වෙලාවේ මට. මොකද්ද මෙච්චර හදිස්සිය? ඇයි මෙච්චර වේගෙන්? මිට වැඩිය පොඩ්ඩක් සොලෝ එකේ ගියා නම් හරි. චොන්න ඔය දේ තමයි අපිට තියෙනවනේ තදියමක්. මෙහෙම වෙන්න බෑ, මෙහෙම වෙන්න ඕනි කියලා ඔය ලොකු තදියමක් තියෙනවා. ඒක පිටිපස්සේ එලවගෙන යනවා. නමුත් අන්න ටික වෙලාවකින් පොඩ්ඩක් ගියහම, කල් ගෙවුනහම ඒක එච්චරම දෙයක් නෑ. පහවදාට ආවෝ අලුතෙන් පටන් ගන්න පුළුවන්. ඒව ස්ථිර හානියක් කියලා වෙන්න විදිහක් නෑ. එහෙම එකක් නෑ. කියනවා සමහරට බෑ මාව ගොඩ ගන්න බෑ. I'm broken. මම කැඩිලා බිඳිලා විසිරලා ගිහිලි ඉවරයි. තව දුරටත් නෑ බෑ කියලා කියනවා. නෑ එහෙම එකක් නෑ. නැවත හදන්න පුළුවන්. අර ලෝගෝ සෙට් එකක කතාව තමයි තියෙන්නේ. ඒක අපව හදන්න පුළුවන්. අලුතෙන් හදලා නිවැරදි කරන්න පුළුවන්. අලුතෙන් දෙයක් හදන්න පුළුවන්. කලින්ට වැඩිය ලස්සන දෙයක් හදන්න පුළුවන්. අන්න ඒ අවස්ථාව අපිට තියෙනවා. මෙන්න මේ විදිහට ඉක්මෙන්න දන්නවනම් ඒකම තමයි ඔය කියන්නේ. ඔසවීම දන්නවා, පහත හෙලීම දන්නවා. ඔසවන්නෙත් නැහැ, පහත හෙලන්නෙත් නැහැ. එන්නේ වගේ ප්‍රතිපදාවක් ඉක්මෙනවා. දැන් අපි හිතමු භාවනාවක් කරනවා. සාමාන්‍ය කෙනෙක් මේ විදිහට ප්‍රතිපදාවක යෙදෙනකොට මේ ප්‍රතිපදාව තේරුම් ගන්නවා නම් එයාට අනිවාර්යයෙන් කියන්න ඕනේ දෙයක් තමයි ස්ථිරව දවසට පැය දෙකක්වත් ෆෝමල් මෙඩිටේෂන් වලට වෙන් කරන්න. එහෙම නැතුව අමාරුයි ගිහි ජීවිත ගෙවමින් මට වෙනස් වෙන්න ඕනේ, මට මේවා හදා ගන්න ඕනේ, නමුත් බෑ කියලා ප්‍රශ්නේ අහනවනේ. අන්න ඒකට දෙන්න තියෙන හොඳම විසඳුම තමයි හරි බැරි කියවම කොහොම වෙතත් මෙන්න මේ විදිහ ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න පුළුවන්ද? දවසට පැය දෙකක් නිතිපතා, දවස් අධ්‍යය මගහැරුණාට ගැටලුවක් නැහැ. පැය දෙකක් සක්මන පරයන්කේ විදිහට පැය පැය මේක පුහුණු කරන්න පුළුවන්. ඒ විදිහ ආයෝජනයක් කරන්න පුළුවන්ද? මොනවා ගියත් මොන ප්‍රශ්න ආවත් ඒ පැය දෙක එකට වෙන් කළා තියෙනවා. අන්න එහෙම කරන කෙනෙක්ට තමයි මේකේ නියම ප්‍රයෝජනේ දකින්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්ත තමයි මට මේක කරන්න ඕනේ තමයි යෙදෙන්න ඕනේ තමයි, මේවා හදාගන්න ඕනේ තමයි. නමුත් කොහොමද කියලා ඇහුවොත් අවුල්. එතකොට අර විදිහ පැය දෙකක ආයෝජනයක් අවුරුද්දක් කරලා බලන එක දිගට. අවුරුද්දක් නම් යන්නේ නැහැ ඔගේ ප්‍රතිඵල වෙන්න. අවුරුද්දක් වහම බෑ කියලා හිතෙන්නත් පුළුවන් සමහරුන්ට. නමුත් ඉතින් ඔය ජීවිතවල ඔයිට වැඩිය ලොකු ඉන්වෙස්ට්මන්ට් කරලා දෙනවනේ අප්පා. මොනවට දේ කරලා තියෙන්නේ කියලා ඇහුවොත් අන්න එතකොට වටපිට බලනවා. මොන වගේ දේවල් වලට කාලේ වැය කරලා තියෙන්නේ බැලුවොත් ඔන්න වටපිට බලනවා. මේ වගේ දෙයකට ගියාම අම්මෝ අවුරුද්දක් දවසට පැය දෙක ගානේ. එතකොට තව 22යි නිතරු වෙන්නේ කියලා ඔන්න ඉතින් කැල්කියුලේෂන්. ලොකු ගණිතමය සමීකරණ හදනවා. කොහෙන්ද මේ පැය දෙක ගන්නෙ? කොහේ මොනවයින්ද මං අඩු කරන්නේ කියලා ඔය වගේ ප්‍රශ්න. නිින්දෙන් අඩු කරන්නකෝ. ඒ ඇති. මොකද පැය දෙකක් භාවනා කරා කියන්නේ නිින්දෙන් පැය දෙකකට වැඩි සේව් වෙනවා. නිින්දට වැඩිය රිලැක්සින් මෙඩිටේෂන් හරියට කරනවා නම් හැබැයි ඈ එමෙකුත් තියෙනවා ඉතින්. කොහොම හරි කමක් නැහැ. අන්න ඒ විදිහ පැය දෙකක් එක දිගට දවස් නිතිපතා ඉන්වෙස්ට් කරන්න පුළුවන්. අඩුවම ගන්නේ පැය දෙකක් ඉන්වෙස්ට් කළා. සක්මන පැය, පරියන්ක පැය විදිහට දිගට පවත්වන්න. ප්‍රතිඵල ඕනේ නැහැ. නිකන් අර නිකන් දත් මදිනා වගේ වාඩි වෙලා ඉන්නවා. දත් මදින්නේ මොන මේ කට ගඳ ගහනවනේ. දත් ටික තියාගන්නත් එපැයි. ඒකෙන්ද නිකන් අර යුතුකමට වගේ දත් මදිනවා. ආයෙ වගේ නිකන් වාඩි වෙලා ඉන්නකෝ පෑ දෙක කරන්නකෝ. ඒ විදිහට පුහුණු වෙන්නකෝ. ඇවිදින්නකෝ පෑයක්. ඒ විදිහට කරන්නකෝ. අන්න ඒ විදිහට පෑය පෑය ආයෝජනය කරොත් අන්න අවුරුද්දක් කරොත් ඔය ප්‍රශ්න ටික සෑහෙන විසඳෙනවා. ඔය දේවල් නැවත නැවත ඔය අතරේ කරගෙන යන්න ඕනේ. එතකොට තමයි අර ගැළපිලා එන්නේ. ඊළඟ අපි හිතමු එදිනෙදා ජීවිතේ වුණත් ඒ කරන වැඩ පොඩ්ඩක් සිහියෙන් කරන්න උත්සාහ කරන්න. තම තමුන්ගේ විශේෂයෙන් ඔය ව්‍යායාම නැති කට්ටිය ඉන්නව නේද? ඒගොල්ලෝ කියන කතාව තමයි මේ මේ ප්‍රශ්න. ඒගොල්ලන්ට ප්‍රශ්න මුන බර කරගෙන අන්න ඉන්නවා. මොකද ප්‍රශ්න කල්පනා කර කර ඉන්නවා. මොකද ප්‍රශ්න? ඒ හරි ව්‍යායාමයක් නැත්තම් මම මේ ගැන නිකන් ජිම් එකට ගිහිල්ලා ෆොටෝ එකක් ගහලා FB දාන එක ගැන නෙමෙයි, යෝගා පන්තියකට ගිහිල්ලා ෆොටෝ එකක් ගහලා FB දාන එක ගැන නෙමෙයි. ඒ වෙනුවට හොඳ වර්කවුට් එකක්, පැයක වගේ හොඳට දාඩිය වැක්කරන ගානට හොඳ වෙහෙසවීමක්, එවැනි වෙහෙසවීමක් තියෙනවා නම් අර මානසිකව කොටු වෙන්නේ නැහැ. අර එහෙම ව්‍යායාම නැති වුණ ගමන් මානසිකව කොටු වෙනවා. හයි සිතුවිලි හැඟීම් වලින් වට කරනවා, බේරෙන්න බෑ. ඉතින් සතියේ දවස් තුනකත් හොඳ ව්‍යායාමයක් අර විදියට දවසට පැය දෙකක් වගේ මේක හුරු කිරීමක් කළා බලන්න, අවුරුද්දක් ආයෝජනය කළා බලන්න. හිතා ගන්න බැරි පරිවර්තනයක් වෙන්න පුළුවනි. මේ විදිහේ දෙයක් තියෙනවා. මේ මේ පුහුණු කරන්න ඕනේ, නැවත නැවත කරන්න ඕනේ, සිහිය කරන්න ඕනේ, ස්වභාවිකව සිහිය එන ගණනට කරන්න ඕනේ. දැන් අපි දැකලා තියෙනවා සාමාන්‍යයෙන් දැන් ඔය ප්‍රසන්ටේෂන් එකක් කරන කෙනෙක්, ටෝක් ෂෝ හෝස්ට් කෙනෙක්, ඒගොල්ලෝ සමහර විට අවුරුදු 20-30 කරලා ඒ මනුස්සයා ගෙස්ට් කෙනෙක් එනකොට නිකන් අර නිකන් දපනේ දා වැටෙනවා ඒ මනුස්සයාට. මොකද ඒ හුරුව, ඒ පුහුණුව එයා ගාවට ගියාම අර ගෙදර ප්‍රශ්නත් අමතක වෙලා ගෙදර ඒවත් එක්ක කියවෙන ගානට එන කෙනාට උනත්. මොකද අර කරලා නැවත නැවත කිරීම. පළවෙනි දවසේම කොහොමද කියලා ඇහුවොත් ඉතින් ගොන් කතාවන්නේ. එහෙම වෙන්නේ නැහැ. ඒ වෙනුවට නැවත හැමදාම ටික යෙදිලා ඉන්නවා. යෙදෙනකොට අන්න ලෝකේ නතු වෙනවා. ඒ ක්‍රියාවලියට නතු වෙනවා. අන්න ඒ වගේ සිහියත් පුරුදු කරනවා නැවත ස්වභාවිකවම සිහිය. ස්වභාවිකවම සතිමත්. සිය දහස්වර කිරීම තුලින් තමයි ඒක ලක් වෙන්නේ, ගැලපෙන්නේ. ඒක ගැලපිලා එන්නේ. එන්නේ විදිය උත්සාහයක් ගැන මේ කියන්නේ. ඒක සෙල්ලම් නෑ ඉතින්. ආයෝජනයක් කරන්න ඕනේ. නමුත් කරනකොට තේරෙනවා අන්න අර විදිහේ අවස්ථාවක් ගැලපිලා එනවා. ඒ අවස්ථාව කාටවත් දුර නෑ. ජීවිත පරිවර්තනයක් පිළිබඳ කතාවක් තමයි ඔය කියන්නේ. අර අතීතේ ගැන නෙමෙයි, ඒ වෙනුවට වර්තමානයේ මේ ජීවිතය අලුත් වෙනවා. මේ හුස්ම අලුත් වෙනවා, මේ හදගස්ම අලුත් වෙනවා, මේ ශරීරය අලුත් වෙනවා, මේ හිත ඊට වැඩි සීග්‍රයෙන් අලුත් වෙනවා. අන්නේ අලුත් වීම පිළිබඳ කතාවක් තමයි මේ කියන්නේ. දැන් සාමාන්‍ය ඔය ෆෝමල් මෙඩිටේෂන් විශේෂයෙන් සිටින් එකකදී අපිට දකින්න පුළුවන් අර වර්තමාන මොහොතේ තියෙන හිතක් හැම වෙලේම නිරෝගී හිතක්. එතකොට නිරෝගී හිතක් තමයි නිරෝගී කයකට පදනම. එතකොට එන්නේ ඒ වගේ පුහුණුවක් කරනකොට දකින්න පුළුවන් මේ ඇඟේ තියෙන විස පිට දානවා. සමහර විට අර මේ කෙනෙක්ට අර විස හරන රෝග ලක්ෂණ තමයි එන්නේ පටන් ගන්නකොට. තේරෙනවා වාඩි වෙලා ඉඳියාම නිකන් අර විකාර වෙලා යනවා. ඒ විකාර වෙන එක හොඳයි, හොඳ ලක්ෂණයක්. මොකද හේතුව අන්න අර ශරීරේ තියෙන විස පිට දානවා. ඩීටොක්සින් සිම්ටම්ස් තමයි එන්නේ. අන්න අර විදියට දාඩිය දානවා, මේ කඳුළු ගලනවා, කඹ ගලනවා, හොටු ගලනවා, ඔය විදියට එක 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 විකාර එනවා. කය ගැස්සෙනවා, රත් වෙනවා, හීතල වෙනවා, ඔය විදියට දකින්න පුළුවන්. හැබැයි ඒක අර මුල් කාලේ විතරයි. ඒ විස පිට දැම්මට පස්සේ ඒ ක්‍රියාවලිය නැති වෙලා යනවා. ඒතර ඕනම කෙනෙක්ට මෙහෙ කෙනෙක් ඉන්දිය කාලයක් එක හැකින් විතරක් කඳුළු ගලනවා. එක හැක් රත්තු වෙලා බෝලේ වගේ කඳුළු ගලනවා ගලනවා පරියන්ගෙද විතරයි. ඉතින් රෝග සයින්ස් කියනවා නේ ඔය අයි සර්ජරි එකක් කියන්නේ පොඩ ඉවසගෙන ඉන්න සතියක් දෙකක් තුනක් යනකොට ඕක ඉවරයි. ඊට පස්සේ අස්ථි කැඩිච්ච තැන් තියෙනවා නම් ඒ මොන මොනවා හරි කැඩිච්ච බිඳිච්ච අතපය තියෙනවා. දැන් මගේ එහෙමනම් බර ගාණක් තියෙනවා ඒ අතපය දත් බඩට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ අස්ථි කැඩිලා තියෙනවා. ඉතින් ඒ වගේ ඒවත් අන්න මොකද වෙන්නේ තේරෙනවා අර අර ඒ කැඩිච්ච තැන යම් කිසි විදියක ඉරි වැටිගෙන යම් කිසි වෙහෙසක් දීගෙන එනවා. එතකොට හිතෙනවා අම්මෝ කකුල ආපහු වැඩි වෙගෙන ඉනවද කොහෙද ගෙදර ගියානම් හරි. වැලමිට හන්දි ආපහු අමාරු වෙන එකගෙන කොහෙද ගෙදර ගියානම් හරි කියලා හිතෙන්නේ. නෑ අර හීලින් ප්‍රොසෙස් එකක් කියන්නේ අර මෙච්චර කල් අතරමඟ තියුණ දේ ඉතුරු ටික සුව වෙනවා. මෙච්චර කල් ඇඟ තුල වෙහෙස දෙමින් පීඩා දෙමින් තිබුණු විස පිට දානවා. එතකොට ඒක හොඳයි. ඒක හොඳ ලක්ෂණයක්. අන්න අර සුව සේවාවක් දිහාවට නිරෝගී භාවයක් දිහාවට යන ගමන තමයි මේ කියන්නේ. එතකොට සමහර විට මාස කීපයක් අර ඩීටොක්සින් වැඩි වුණ ගමන් රත් වෙලා දාඩිය දාලා විකාර වෙලා කඳුළු ගලලා යනවා. කමක් නැහැ, ඒක හොඳයි. සුව සේවාවක් කියන්නේ. එතකොට ඒක හරහා ගියොත් කෙනෙක්ට තේරෙනවා දැන් එහෙම විසක් නැහැ ඇඟේ. දැන් ඇඟ නිරෝගී, නිරෝගී ඉන්ද්‍රියන් හොඳට වැඩ කරනවා. ඉන්ද්‍රියන් නිරෝගී. මෙන්න මේ විදිහට නිරෝගී භාවයක්. ඒක කඩාගෙන ඒක හරහා යන්නේ නැතුව කොච්චර දැඟලුවත් බෑනේ කරන්න, බෑ කරන්න. ඒ වෙනුවට අන්න නැවත නැවත යෙදිලා ඉන්න, අමාරුවෙන් හරි යෙදෙන්න, අර විදියට කය වෙහෙසවන්න, හිතේ හිතවිලි වලට එච්චර ප්‍රබලතාවයක් දෙන්න එපා. මේ ජීවත් වෙන මොහොත වර්තමාන මොහොතනේ, එකම අගාරේනවා. අපි අතීතයේ ඉඳලා අතීතය ගැන කෙඳිරි ගානවා කියලා කියන්නේම මොකද්ද? අනිවාර්ය වර්තමානයේ ජීවත් වෙන එක තමයි මේ මග ඇරෙන්නේ. ඉතින් මේ තැනත්ත මේ කොම්ප්ලේන් කර කර කියන්නේ මොකද්ද? මට මීට වැඩිය හොඳට ජීවත් වෙන්න ඕනි කියලා තමයි කියන්නේ. උත්ප්‍රාසයක් දනවන මේ ප්‍රකාශේ අතීතය ගැන හිතනවා, අනාගතය ගැන හිතනවා, ජීවත් වෙන්න උත්සාහ කරනවා. අතීතේ මීට වැඩිය හොඳට ජීවත් වුණා නම් හරි, මෙහෙම දේවල් නොවුණා නම් හරි කියලා කල්පනා කරනවා. අනාගතේ මේ විදිහට ජීවත් වෙන්න ඕනේ, මේ අඩුපාඩු හදා ගන්න ඕනේ කල්පනා කරනවා. හැබැයි ඔය ගැට්ටනේ අතරේ ජීවිතේ ගෙවිලා යනවානේ. ජීවිතේ ගෙවෙන්නේ කොහෙදද? මෙන්න මේ වර්තමාන මොහොත. එතනින් එහා ජීවිතයක් ස්පර්ශ කරන්න බෑ අපිට. ඒතරේ වර්තමාන මොහොතේ ජීවිතේ අතපසු වෙනවා අතීත අනාගත දෙක ගැන හිතමින්. අන්න එතකොට නැවත නැවත මේ තැනැත්තට වර්තමානයට එළඹෙන්න, මේක බාරගන්න, ඔය ප්‍රශ්න ගැටලු අමතක කළා දාන්න. අමතක කරන්න ගොඩට යන්නේ නැහැ උන්, ඒක වෙනම කතාවක්. මේ නැවත 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 එනවා. කමක් නැහැ. ඒ ක්‍රියාවලිය තුළ තමුන් නැවත නැවත නිවැරදි දිහාවට යොමු වෙන්න. නිවැරදි දිහාවට යොමු වෙන්න. යොමු වෙනකොට තේරෙනවා මෙන්න මේ මොහොත තමයි මේ ජීවිතේ. මේ වර්තමානය තමයි. දැන් අර අපි අහලා තියෙනවනේ අර පාරාදීසයෙන් එළවපු දෙන්න ගැන ඇපල් කන්න ගිහිල්ලා. ඒ දෙන්න පාරාදීසයේ ඉන්නකන් ඉතින් අවුලක් නැහැ. එළෙව්වට පස්සේ මොකද? දැන් ඔය දේවාගම් තුනේම තියෙන පොරොන්දුව මොකද්ද? නැවතත් පාරාදීසයට යන්න පුළුවන්. නැවතත් පාරාදීසයට යන්න පුළුවන් කියන පොරොන්දුව තමයි තියෙන්නේ. ආපහු අපි බාර ගන්නවා කියන පොරොන්දුව තමයි තියෙන්නේ. එතකොට මොකද මේ වුනේ? ඒකේ ඉන්දියා ඉන්නකම් ගැටලුවක් නැහැ. අන්න එළියට විසුණානේ. විසුවේච්ච දවස් ඉඳලා කල්පනා කරන්නේ අයියෝ අපිට යන්න ඕනේ, ආපහු යන්න ඕනේ, කොහොමද යන්නේ, කොයි විදිහටද යන්නේ, මොනවද කන්ඩිෂන්ස් කිය කිය ඔන්න ඉතින් කල්පනා කරනවා. ඒ අතරේ මොකද්ද? මේ ඉන්නෙත් පාරාදීස එක තමයි. ඒක නමුත් අතහැරෙනවා. ඒක අපිට අමතක වෙනවා. වර්තමාන මොහොතට එළඹුණා නම් දැන්ටම ඉන්නේ පාරාදීසේ තමයි. නමුත් හිතනවා නෑ අපි වෙලෙව්වා. අපි නැවත යන්න ඕනේ. මේ විදිහට යන්න ඕනේ. මෙහෙම ඉක්මෙන්න ඕනේ කියලා. ඔන්න ලොකු කතන්දරයක්. ඒ අතරේ නොදැනීම පාරාදීසේ අපිට නොපෙනී යනවා. මේ තියෙන පාරාදීසේ නොපෙනී යනවා. ඉතින් නැවත නැවත අන්න අර ඒවා ගැන කල්පනා කර කර ඉන්නවා. ඒ අතරේ ජීවිතේ මග ඇරෙනවා. ජීවත් වෙන්න පරක්කුයි. ජීවත් වෙන්න ප්‍රමායි. ඉතින් අරේමම හිත හිත ඉන්නවා. ඔය පාරාදීසේ වුණත් තව අවුරුද්දක් දෙකක් ඉඳියා නම් ඔච්චර ඕක ගැන කරදර වෙන එකක් නැහැ. අර මොකද මවපු ගමන්නේ අප්පා එළියට විසුණේ. ඒකයි අවුල තියෙන්නේ. නැත්නම් ඉඳියා අපෝ මොකද්ද ඔය මගුලේ ගිහට වැඩක් නැහැ කියලා හිතෙන්න තිරති වුණා. තව පොඩි කාලයක් තව අවුරුද්දක් හමාරක් ඉන්දියා නම් නරක වෙලාවට අන්න කලින්ම එළියට විසුණා. ඉතින් විසුවෙච්ච දවස් ඉඳලා ඒක ගැනම තමයි කල්පනාව. තව ටිකක් විඳලා බැලුවා නම්, තව ටිකක් ආශ්‍රය කරලා බැලුවා නම්, තව කාලයක් ගත කරලා බැලුවා නම් හොඳ වෙලාවට මාව මේකෙන් විසුණේ කියලාත් හිතෙන්න පුළුවන් සමහර විට. හොඳ වෙලාවට එහෙම නොවුණේ කියලා හිතෙන්න පුළුවන් සමහර විට. අන්න හැම ඕනම දෙයක යම් කිසි විදියක විපරිණාමයක් තියෙනවා. ඒක පෙනෙන කාලේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක පෙනෙන්න ගතවන කාලේ තමයි ප්‍රශ්නේ. සමහර විට මාසෙන් දෙකකින් පේනවා. තව කෙනෙක්ට අවුරුද්දෙන් දෙකකින් පේනවා. තව කෙනෙක්ට අවුරුදු 10කින් 20කින් වුණත් පෙනෙන්න පුළුවන්. පෙනෙන ගම් පොඩ ඉඳලා බලන්න. එතකොට ඔය කියන තරම් ඕකේ ලස්සනක් නෑ. ඔය කියන තරම් දෙයක් නෑ ඕකේ. ඒ වෙනුවට ඒකත් බිඳෙන ස්වභාවය ඇති. ඒකත් විනාශ වෙන ස්වභාවය ඇති. චෙන්නේ වගේ දෙයක් හොයාගෙන යන ගමනක්. ඒ ගමනේදී භාවනාවකදී වුණත් අපිට නැවත නැවත බලන්න පුළුවන්. අර විදිහට සිහිය පිහිටවන වෙලාවෙදිත් හිතට එන අරමුණුත් දැන් මං ගුවාර ඔසවනවා දැනගන්නවා, පහත එලනවා දැනගන්නවා. ඔසවනවා දැනගෙන, පහත එලනවා දැනගෙන, ඔසවන්නෙත් නැහැ, පහත එලන්නෙත් නැහැ කියලා. එතකොට භාවනාවකත් තියෙන්නේ ඕක තමයි. මොකද්ද? අර විදිහට යෙදිලා කටයුතු කරනවා. යෙදිලා කටයුතු කරනකොට මොකද වෙන්නේ? ඔන්න විටක තේරෙනවා ඒ එන අරමුණක් අපි අල්ල බදා ගන්නවා, අගය කරනවා. අන්නේ අරමුණ එසෙව්වා. තව වෙලාවක තව අරමුණක් අපි එපා කරනවා. ඒක අපි කැමති නැහැ ඒක එනවට. ඒක අයින් කරන්න දඟලනවා. අන්න මොකද වෙන්නේ? පහත හෙලෙව්වා. එතකොට මේ ඔසවන පහත හෙලන අන්ත දෙක දැනගෙන ඒ දෙකෙන් මිදිලා ඔසවන්නෙත් නැහැ, පහත හෙලන්නෙත් නැහැ. නොකම තමයි සිහිය පිහිටවීමේ ක්‍රමේ. අර විදියට ඔසවනවා, පහත හෙලනවා ක්‍රියාවලියක් නිතර නිතර යනවා. එතකොට මේ එන කට්ටිය අපිට අනාරාධිතව තමයි එන්නේ. ඒගොල්ලෝ අපේ ආරාධනාවකට නෙමෙයි එන්නේ. එතකොට ඔක තුල තියෙන්න පුළුවන් හිතිවිලි, තියෙන්න පුළුවන් නොයෙකුත් හැඟීම්, තියෙන්න පුළුවන් නොයෙකුත් ප්‍රශ්න ගැටලු, තියෙන්න පුළුවන් ඒවා අපේ ආරාධනාවක් රහිතවම එනවා. එතකොට අපි සමහර ඒවා ඔසවනවා, සමහර ඒවා පහත හෙලනවා. අයියෝ මේක නාවනම් හොඳයි, මොකද්ද මේ වෙච්ච ප්‍රශ්න, මෙන්නේ දරන්න බෑ කියලා පහත හෙලනවා. නැත්නම් ඔන්න කාපු බීපු හොඳ ජොලි කරපු ඒවා මතක් වුණාම ඒක දිගට තියාගෙන ඉන්න උත්සාහ කරනවා. අන්න දෙපැත්තට තමයි බොහෝ වෙලාවට උත්සාහය. නමුත් මේ තැනකට ගියොත් හරියෝ ආවට කමක් නැහැ. ඔසවන්නත් එපා, පහත හෙලන්නත් එපා. දැයිය කෙනෙක් ඇවිල්ලා කියනවා, සයින්නාස මම මේ අවුරුදු 60ක් ඉඳනවා, මට පොඩි කාලේ මේ මතකවත් නැති සිදුවීමක දිගට නිකන් චිත්‍රපටියක් පෙන්වනවා වගේ ගලාගෙන 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 එනවා මේ වාඩි වෙලා ඉන්නකොට. මොකද හාමුදුරුවනේ කරන්නේ? මේ මහ එපා කරපු ඒවා එන්නේ මේ මදිවට මේ මනාප ප්‍රිය දේවලුත් නෙමෙයි. අනේ ඒ වගේ ඒවා එනකොට පහත හෙලන්න නැතුව එන්න පුළුවන්ද කියන පරීක්ෂාව තමයි මේ තියෙන්නේ. අන්න ඔසවන්නෙත් නැහැ, පහත එලන්නෙත් නැහැ. ඒ වෙනුවට යම්කිසි මධ්‍යස්ත බවක් තියාගෙන කටයුතු කරනවා. ඒගොල්ලෝ අනාරාධිතව ආවා, ඒගොල්ලෝ අනාරාධිතව යනවා. හරියට නිකන් අර නිකන් විවිධ ආගන්තුකයෝ එනවා, අපිට ඒක වළක්වන්න බෑ. ඒ ආගන්තුකයෝ අලල බදාගෙන ඉඹ ගන්න යන්නේ නැතුව, ගහලා පනලා එලවන්න යන්නේ නැතුව එන එන කෙනාට ඇවිල්ලා යන්න දෙන්න. ප්‍රශ්න හොඳ ප්‍රශ්න, නරක ප්‍රශ්න ඉන්න පුළුවන්, හොඳ හිතුවිලි නරක හිතුවිලි එන්න පුළුවන්, හොඳ හැඟීම් නරක හැඟීම් එන්න පුළුවන්. ඒ අතරේ යම් කිසි දියක විවෘත මනසක් හදාගෙන ඉන්න උත්සාහ කරනවා. ඒ වට තමුන්ගේ ගමන යන්න උත්සාහ යන්න දෙන්න උත්සාහ කරනවා. අන්න අර හිතුවිලි ඒගොල්ලන්ගේ ගමන යන්නේ, ඔය සද්ද ඒගොල්ලන්ගේ ගමන යන්නේ, ඔය හැඟීම් ඒගොල්ලන්ගේ ගමන යන්නේ ඔය. හැබැයි අපි තමයි අනේ මචං කොයිද යන්නේ කියලා එක්ක කරට අත දාගන්න හරි, එහෙම නැත්නම් ගහලා එලවන්න හරි, උඹ මොකද මේ පැත්තේ ආවේ කියලා ඔන්න විදිහේ ක්‍රියාවලියක් දෙපැත්තට දෝලණය වෙනවා. එතකොට ඒවට ඇවිල්ලා යන්න දෙන්න පුළුවන් නම් ඒ හික්මීම සිය දහස්වර කරන එකම තමයි මේ කරන ප්‍රතිපදාව. කරනකොට 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 තේරෙනවා අන දැන් එසවීම දන්නවා, පහත හෙලීම දන්නවා, වැරදිලාම තමයි දැනගන්නේ මේවා මං ඔසවනවා, මේවා මං පහත හෙලනවා කියලා නැවත නැවත දැනගන්නවා. දැනගෙන 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 ඔසවන්නෙත් නැහැ, පහත හෙලන්නෙත් නැහැ. ඒ ක්‍රියාවලියට ඉඩ දීලා තමුන් පොඩ්ඩක් ඉන්න එක තමයි කරන්නේ. තමුන් පොඩ්ඩක් පැත්තකට වෙන එක තමයි කරන්නේ. පැත්තකට වෙලා බලන මොකද්ද මේ යන්නේ? ඔන්න විවිධ දේවල් එනවා, එක එක රංගන ඉදිරිපත් කරනවා, ඒගොල්ලෝ බැහැලා යනවා. ඔන්න ඒ ක්‍රියාවලියට ඉඩ දීලා බැලුවොත් අන්න ඒකම තමයි නියම මැදුම් මග භාවනාවකදී උනත්. ඉතින් ඔන්න විදිහ ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. ඒ ප්‍රතිපදාව යනකොට අපි ඒ කරන දේ මත් එක්තරා විදිහක බණක් තමයි, වටපිටාවට කමටහනක් තමයි. දැන් ඔය සමහර කෙනෙක් කියනවා නෑනේ මේවා කරාට නෑනේ කිසි ප්‍රතිඵලයක් නෑනේ, මේ මිනිස්සුන්ට අපි මේවා බෙදල් දෙන්න උත්සාහ කරනවා, මේ විදිහට උදව් කරනවා, නෑ කිසි ප්‍රතිඵලයක් නෑ. වැඩි ඕනේ නෑ ඉතින් බණ කියනකොටත් ඒක එහෙමම හිතෙනවා. මොකද බණ අහුවයි කියලා ඇවිල්ලා කියන ඒවා ටික ඇහුවාම අයියෝ අර නිකන් ඔළුව හංග ගන්න පුළුවන් නම් අර වැල්ලේ පැස්බරා වගේ. දැස්බරා නම් හැබැයි ඔළුව හංගන්නේ නැහැ, ඌ කෑම හොයන එක කරන්නේ. මිනිස්සු හංගනවනේ, අන්න එහෙම හංග ගන්න පුළුවන් නම් හොඳයි. මොකද මේ ඇහිලා තියෙන දේවල් දෙයෝ සාකි, ඇහිලා තියෙන දේවල් මේ කිව්වට මොකද ඇහෙන්නේ වෙන දේවල්. ඉතින් එක්තරා විදියක අන්න නිකන් මේ කියලා වැඩක් තියෙනවද කියලා ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඉතින් මම කරන්නේ නිකන් අර නිකන් මටම කියා ගන්නවා වගේ, මගේ ඔළුවේ තියෙන ටිකක් කියලා නිකන් මටම බණක් කිව්වා වගේ, නිකන් හිස් අවකාශයකට බණක් කිව්වා වගේ කරනවා. අන්න එතකොට සමහර විට අපි හිතුවට නිකන් හිස් අවකාශයකට ගියා, ගඟට කැපපු ඉනි වගේ ගියා කියලා කිව්වට මොකද අන්න ඒක තේරෙන කට්ටිය නැතුව නෝයි. ඒ කට්ටිය ඉන්නවා, ඒක ඉතින් ඒවලේ ප්‍රතිඵල පේන්නේ නැහැ. මාස ගානකට පස්සේ සමහර විට නන්නාඳුරන කෙනෙක් හොයාගෙන ඇවිල්ලා, "හා මං ඔබ හංස දන්නවා. කවුද කොහෙද මොකද්ද?" කියලා ඇහුවොත් එහෙම, "ආ නෑ නෑ මම බණ අහනවා. මම හරි උනන්දුවෙන් අහනවා. මම මේ කියපු ඔක්කොම මගේ ඔළුවේ තියෙනවා. මට ඒක හරි ප්‍රයෝජනවත් වුණා." කියලා ඔන්න මාස ගානකට පස්සේ තව කෙනෙක් ඇවිල්ලා කියනවා, "ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේගේ බණ අහලා මට උණ ගැනුණා." මං කිව්වා, "යකෝ බණ අහලා උණ ගැනුණා කියලා ඒකත් ලොකු දෙයක්, ජයග්‍රහණයක්." නෑ නෑ එහෙම නෙමෙයි හාමුදුරනේ, මම මේ උණ දරාගෙන ඒ වැඩ කටයුතු කරගෙන ගියා. ඒ බණේ තියුනේ එහෙම එකක් තමයි, අසනීපයක් ආවොත් පොඩ්ඩක් දරාගෙන කරගෙන යන්න. මට බේත් බොන්න නැතුව පළවෙනි පාරට ඒ අසනීපේ හොඳ වුණා. ඒක මට වටිනකමක්. දැන් ඉස්සරහට මට ඒ වගේ දෙයක් ආම මුණ දෙන්න පුළුවන් කියලා අන්න අර මාස ගණනකින් අවුරුදු ගණනකින් කෙනෙක් ඇවිල්ලා කියනවා, "මෙන්න මේ බාන මේ ස්වාමීන් වහන්සේ කියපු එකක් මම මේ ක්ලිප් එකක් අපලා WhatsApp ගෲප් එකකටත් දැම්මා කියලා." අන්න ෆෝන් එක කුරුටු ගාලා එයාම ප්ලේ කරලා පෙන්නනවා. ඊට පස්සේ මිනිහා කියනවා, "ඒ වුණාට වැඩේ කියන්නේ මේගොල්ලෝ නෑනේ සාදු කියලාවත් දාන්නේ. අර WhatsApp ගෲප් එකේ ඉන්න කට්ටිය කවුරුත් නෑනේ මේකට අගය කරන්නේ." මං කිව්වා, "ආ ඒකත් බය වෙන්න එපා. මහත්තයරත් දවසක ඒ විදිහේ ප්‍රතිචාරයක් ලැබෙයි. අයියෝ යා දානේ අපි ඔක්කොම අහනවා සාදු නොකිව්වට කියලා දැනගන්න පුළුවන් වෙයි." එක්තරා විදිහක අපි ගමන් කරනකොට ඒකම ආදර්ශනයක්, ඒකම නිහඬ බණක් බවට පත්වෙනවා. ඒ බණ නිකන් ඇහෙන්නේ නැහැ වගේ තමයි හිතෙන්නේ මුලින්. මොනවහරි සද්දෙට කිව්වා නම්, ටකරමක් ගැහුවා නම්, ටකරමකට අර ගලක් ගහනවා වගේ සද්ද කරා නම්, ටකයක් ගහනවා වගේ කරා නම්, අන්න එතකොට තමයි ඇහෙන්නේ කියලා අපිට හිතෙන්නේ. නමුත් පොඩ්ඩක් ඉඳලා බලන්න, ඉවසීමෙන් ඉඳලා බලන්න, එතකොට තේරෙනවා අර විදිහට බුදුරජාණන් වහන්සේ කියන විදිහට මෙහෙම නිග්‍රහ කරන්න යන්නේ නැහැ, මෙහෙම බරේට කියන්න යන්නේ නැහැ. නමුත් යම් කිසි විදිහක ටිකෙන් ටික ටිකෙන් ටික ඇහෙන ගතියකුත් තියෙනවා, ටිකෙන් ටික ටිකෙන් ටික නිවැරදි වෙන ගතියකුත් තියෙනවා. නමුත් ඉතින් අපි හිතන තරම් වේගෙන් නම් වෙන්නේ නැහැ. අපිට පේන්නේ පරණ මෝඩයම තමයි කියලා. නමුත් වෙනස් වෙලා තියෙනවා. ඉතින් මිනිස්සු වෙනස් වෙන්නේ නැත්තම් මේ බණේ කියලා වැඩක් නැහැ නේ. එතකොට මට මේ ඊයේ දවස පුරාවට ඔලුව වැඩ කරපු දෙයක් තමයි දැන් මේ ඇත්තටම වෙනස් වෙන්න බද. වෙනස් නොවෙනවා නම්, වෙනස් වෙන්න හැකියාවක් නැත්තම් මේ ප්‍රතිපදාවේ වැඩක් නැහැ. එහෙනම් ඉතින් බණ කියලා වැඩක් නැහැ නේ. එහෙනම් කලින් ලියවිලා තියෙනවා. එපමණයි කියලා කියන්න පුළුවන්. නෑ, වෙනස් වෙන්න හැකියාවක් තියෙනවා. ඒ වෙනස අපි අපේක්ෂා කරනවා. ඒ වෙනසට අපි ඉඩක් දීලා තියෙනවා. එහෙම නැත්තම් මේ බණ කියලා වැඩක් නැහැ. මේ ප්‍රතිපදාවක වැඩිලා වැඩක් නැහැ. නමුත් වෙනස් වෙන්න සෑහෙන උත්සාහයක් දරන්න ඕනේ. තම තමුන් දරන්න ඕනේ. මොකද අර ලියවිලා තියෙන බරකුත් ඕක ඇතුලේ තියෙනවා. ඒකත් සෑහෙන බරයි. 100ට කියද්දි කියලා මම නොකිය ඉන්නම්. 100ට බර ගානක බරක් ලියවිච්ච ගතියකුත් තියෙනවා. අර නිකන් මේ ස්විප් එකක් හුරනවා වගේ වැඩක් අපි කරන ස්වභාවයකුත් එක්තරා විදිහක තියෙනවා. හුරලා බලනවා. හුරලා හුරන්න විතරයි. ඉතින් හුරන්න නැතුව ඉතින් වැඩක් නැහැ කතා කරලා ඈ. හුරලා බලන්න ඕනි. හුරලා බැලුවාම නේ දිනුමක් තියෙනවද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. හුරනවා කියන එක ඉතින් ওই අවුරුද්දක් විතර ඕක නැවත නැවත කිරීමම තමයි. එහෙම නැතු අයියෝ වැඩක් නැහැ, ස්විප් වලින් මට කිසි සහනයක් නැහැ කියුවට වැඩක් නැහැ. මොකද හුරලා නැහැ නේ. අන්න ඒ හීරීම කරන්න. හීරීම කළා බලනකොට බලනකොට තේරෙනවා යකෝ මෙන්න ප්‍රථම තෑග්ග. මම මෙහෙම දෙයක් දිනන්න වටිනකමක් තියනවාද කියලාත් ප්‍රශ්නයක් එන්න පුළුවන් සමහර කෙනෙක්ට. තව කෙනෙක්ට තේරෙනවා අන්න නිකන් සැනසිලි තෑග්ගක්. නිකන් කෑෂ් කරගන්නත් බෑ සමහර විට. ඒ වෙනුවට තව ස්විප් එකක් ගන්න පුළුවන්. තව කෙනෙක්ට මුකුත් නැහැ. ඉතින් අඩුම ගානේ හුරලා බලන්නකෝ. හුරනවා කියන එකත් ඉතින් සෑහෙන කාලයක් හුරන්න වෙනවා. එතකොට තමයි තේරෙන්නේ මේක දඹ රත්තරන්. එහෙම නැත්නම් මේක ලෝකඩ. එන්නේ හිරීම තමයි අපි මේ කරන්නේ. හුරනකොට හුරනකොට තේරෙනවා නෑ පොටෙන්ෂල් එකක් තියෙනවා. ඒක කලින් ලියවිච්ච බරකුත් තියෙනවා එතන. නමුත් වර්තමානයේ ක්‍රියාශක්තියක් තියෙනවා අපිට. ඒකනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මම කර්මවාදී, මම විරියවාදී, මම ක්‍රියාවාදී. කර්මවාදී කියලා විතරක් නවතින්නේ. කර්මවාදී කිව්වොත් ලියවිල ඉවරයි. නිගණ්ඨ මතේ නෑ හැම එකක් නෑ. මම ක්‍රියාවට අවස්ථාවක් දෙනවා. ප්‍රතිපදාවකට අවස්ථාවක් දෙනවා. මම වීරයට අවස්ථාවක් දෙනවා. ඒ තුනේ සමබරතාවයක් තමයි මම කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට අපිට ශක්තිය ගොඩනගා ගන්න බැරි නැහැ. නමුත් ඉතින් උත්සාහයක් දැරිය යුතුයි. නැවත නැවත ඉන්වෙස්ට්මන්ට් එක කළ යුතුයි. ඒ කරනකොට කරනකොට තේරෙනවා ඒ විදිහේ විභවයක් ටික ටික මතුවෙලා එනවා. හිතන්න ඉතින් අර සංගීත ශිල්පියෙක් සංගීත භාණ්ඩයක් වාදනය කරනකොට එයා ඒක නිකන් ඇඟේ කොටසක් වෙනකන් යෙදෙන්න එපැ. අන්න එතකොට නිකන් ගිටාර් එකක් අතේ නැහැ. වෙනුවට ඇඟිලි එහෙම යනවා. පුදුම ලස්සන මියුසික් එකක් එළියට ගලාගෙන එනවා. ඒ කොච්චර නම් පුරුදු කළාද, කොච්චර පැය ගණනක් යොදවලාද ඒ ශිල්පේ දියුණු කළ තියෙන්නේ. ඒ විදිහේ ශිල්පයක් තමයි මේ කියන්නේ. අන්න ලස්සන මියුරු සංගීතයක් අපේ හිත තුලින් නැగిලා එනවා. ඒ මියුරු සංගීතේ නැగిලා එනකොට නම් හරි වටිනවා, හරි පහසුයි. වට පිටාවට බොහොම ප්‍රිය දනවනවා. නමුත් ඒක පිටිපස්සේ තියෙන ආයෝජනේ අපි හිතනට වැඩිය සෑහෙන ලොකු එකක්. අපිට පේන්නේ අර ලස්සනට ගිටාර එකක් අරගෙන ස්ටේජ් එකකට නැගලා බොහොම අලංකාර ප්‍රීතිගෝසා මැද්දේ යන සංගීතයක් විතරයි. නමුත් ඒ මිනිස්සයා ඒක සඳහා වැය කරපු පැය ගාන විමසලා බැලුවොත් කොච්චර නම් දහ දුක් ඉඳලා තියෙනවද, දවසට පැය කීයක් ප්‍රැක්ටිස් කරලා තියෙනවද කියලා බැලුවොත් අන්න එතකොට ඒකේ නියම පොටෙන්ෂල් එක අඳුර ගන්න පුළුවන්. ඒ වගේ මියුරු සංගීතයක් අපි තුලින් නැගෙනවා. හැබැයි ඒක සඳහා නිවැරදි ඉන්වෙස්ට්මන්ට් එක කරන්න ඕන. ඒක තේරෙන්නේ නැත්නම් මොන මොදයක්වත් තේරෙන්න ගන්න හරි අමාරුයි. මොනම ශිල්පයකටවත් එහෙම නිකන් කට ඇරගෙන උඩ බලාගෙන ඉඳියට වැටෙන්නේ නැහැ. මේ වෙනුවට නැවත නැවත කරනකොට අන්න තේරෙනවා, මෙන්න ඔසවනවා, මෙන්න පහත එලෙනවා, මෙන්න ඔසවීම දන්නවා, මෙන්න පහත එලීම දන්නවා. ඒ ඔසවීම පහත එලීම දැනගෙන කොහොමද ඔසවන්නෙත් නැතුව පහත එලන්නෙත් නැතුව කල්ගත කරන්නේ කියන විභවය ශක්තිය අපිට දියුණු කරගන්න පුළුවන්. ඉතින් එවැනි වූ ප්‍රතිපදාවක් සඳහා අද දින ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. එමනම් එම ධර්ම දේශනාව සම්බන්ධයෙන් කාර්ය ප්‍රශ්නක් තියෙනවා නම් අපි සභාවට ඉදිරිපත් කරමු. හොඳම වෙන උදේ අපි ප්‍රශ්න නැත්නම් අපි වන්දනා කිරීමට ස්වාමීන් වහන්සේ වන්දනා කරලා දවසේ වැඩසටහන අවසන් කරමු. එහෙනම් තෙරුවන් සරණයි. අපිට හැමදාමත් වගේ කාලයුත්ත මාතෘකාර්ථයේ ධර්ම දේශනා කරන ධම්ම කුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමැත නැවත වතාවක් නමස්කාර කරමි. එහෙමනම් අවසරය ඔබ වහන්සේ වන්දනා කිරීමට ඉන්ද්‍රාන්ති.
හොඳයි, අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරතේන කතං සබ්බං අච්ඡයං කමතමේ බන්ති.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්ති
සුඛී හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
අතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු. නබිවාදන සීලිස නිචං වදාපචායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛම් බලං ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු.